ධර්ම සාකච්ඡා අවස්ථාව ධර්ම සාකච්ඡාවට ප්‍රශ්න තිබෙනවා නම් ඉදිරිපත් කරන්න. ඒ වගේම භාවනාවට සම්බන්ධ ප්‍රායෝගික අත්දැකීම් තිබෙනවා නම් සිසු කල්‍යාණ මිත්‍රයන්ගේ දැනගැනීම පිණිස බෙදාගන්න මේ ඒටත් අවස්ථාව. සිතවිල්ලක් ඇති වෙන්න මූලික වශයෙන් ඒ වර්තමාන අත්දැකීමක් ඕනේ. ඒ වෙලාවට මොකක් හරි එක්ක මතක් වෙන්න ඕනේ, එහෙම නැත්නම් පේන්න ඕනේ, හෙන්න ඕනේ, දැනෙන්න ඕනේ. ඒ මත තමයි සිතවිලි ඇති වෙන්නේ. එතකොට දැන් සද්දයක් ඇහුන ගමන් එකපාරට මේ සද්දය ගැන හිතෙන්න පටන් ගන්නවා. ඒ සද්දය ඇහුනේ නැත්නම් ඒ සිතුවිලි ටික එන්නේ නැහැ. ඒතර මූලිකම කාරණේ තමයි වර්තමාන ඉන්ද්‍රිය අත්දැකීම.
ඉන්ද්‍රිය අත්දැකීම කියන්නේ
තවසේ පිළිපහළ වෙන. ඔව්. ඒත් ඒ මතක් වෙන්න එපා එහෙමනම් මොනවා හරි. ඒ කියන්නේ මන කියන ඉන්ද්‍රියට මොකක් හරි අරමුණක් එන්න ඕනේ. ඒ මත තමා සිතවිලි එන්නේ. ඒතර ඉන්ද්‍රිය හයෙන් අත්දැකීමක් නොලැබ නිකම්ම කොහොමවත් සිතවිලි එන්නේ නැහැ. ඉතින් මේ ඒ මූලික අත්දැකීමේදී සිහියෙන් ඉන්න පුළුවන් නම් ඒ අත්දැකීම විතරයි, මතක් වුණා විතරයි, ඇහුණා විතරයි. ඉන් එහා මනෝචාරිකාවක් නැහැ.
මතක්
වෙනවා කියන්නේ ඇහෙනා වගේම ටික්ටොක් හැනගේ දෙයක්. ඒ වගේම දෙයක් තමයි. කිසි වෙනසක් නැහැ. මතක් වීම කියන එකත් දැනෙනවා වගේ ඇහෙනවා වගේම තවත් අත්දැකීමක් පමණයි. ඒ අත්දැකීම ලැබූ ගමන් අප කරන්නේ මේ සිතවිලි උත්පාදනය කිරීම. ඒ සිතවිලි ඇති කර ගැනීම තමයි ඊළඟට කරන්නේ. ඒ අත්දැකීමක් ලැබූ ගමන් ඒකත් එක්ක හිතනවා, ඒක විමසනවා, විචාරනවා, සංසන්දනය කරනවා, ගලපනවා, විනිශ්චය කරනවා, අගය කරනවා, තක්සේරු කරනවා, විඳිනවා. මූලික වශයෙන් එන සිතිවිලි වර්ග දෙකකට බෙදන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ සිතිවිලි ඇතිවෙන්න බලපාන හේතු දෙකක් කියන්න පුළුවන්. එහෙම නැත්නම් එන සිතිවිලි වල ආකාර දෙකක්. එකක් තමයි මේ දන්න දේ, දැනගත්ත දේ, අපි හිතන් ඉන්න දේ, හිතාගත් දේ කියන්න, ඒ ප්‍රකාශ කරන්න, අනිත් අයට කියලා දෙන්න තියෙන ඕනකම නිසා එන සිතිවිලි තියෙනවා. ඊළඟට අනිත් අය දන්න දේ අපිට දැනගන්න තියෙන ඕනකම නිසා එන සිතිවිලි තියෙනවා. කියන්න ඕනෙකමයි අහන්න ඕනෙකමයි. දැන් මේ කාරණේ තවත් පැහැදිලි වෙනවා අපි කතා බහේදී. දැන් සිටි ඇත්තටම මේ කතා බහ කියන්නේ සිටිවිලි වල ප්‍රතිබිම්බයක් වගේ. සිටිවිලි අපිට පේන්නේ නැහැ. හැබැයි කතා බහෙන් අපිට පුළුවන් අපේ සිටිවිලි හඳුනගන්න. දැන් කෙනෙක් හිතන විදිහ දැනගන්න හොඳම ක්‍රමය තමයි මේ කතා බහ. දැන් කතාවේදී අපි අපේ කතාවේ කොටස් දෙකයිනේ තියෙන්නේ. එක්කෝ අපි දන්න දෙයක් කියනවා, කෙනෙක් හම්බුනහම අපේ ටික කියන් 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 යන්න පුළුවන්. එහෙම නැත්නම් අපි දිගට අරහට ප්‍රශ්න අහනවා. දෙවයි දෙක ඇර තුන්වෙනි ක්‍රමයක් නැහැනේ කතා කරන. කතා කරන්න පුළුවන්. එක්කෝ අපි අහනවා කොහෙද යන්නේ, මොකටද යන්නේ, මොකද කරන්නේ, ඒ වගේ ප්‍රශ්න ටිකක් අහනවා. එතකොට විචාරණ සිතුවිල්ල, විචාරය කියන එක. එහෙම නැත්නම් මේ අපි කියන්න පටන් ගන්නවා, ආ මට හරි සන්තෝසයි දැක්ක එක, මම මේ ගමනක් යනවා, මෙහෙමයි. ඉතින් ඒ ගැන තමන් ගැන විස්තර ටිකක් කියනවා. එතකොට විතර්කය. එතකොට විතක්ක විචාර තමයි මූලික වශයෙන් මේ සිතිවිලි වල ආකෘතීන් දෙක. ඔය දෙආකාර සිතිවිලි තමයි එන්නේ අපිට. ඒ සිතිවිලි එන්න මුල් වෙන්නේ ওই කාරණාද, එක්ක තමන් දන්න ටික කියා ගන්න තියෙන ඕනිකම, එහෙම නැත්නම් මේ අනිත් අය දන්න ඒවා ටිකක් අහ ගන්න තියෙන ඕනිකම. මේ ඕනකන් දෙක, මේ තණ්හාවල් දෙක එක්ක අපිට පුළුවන් දෙවිදිහකට ක්‍රියා කරන්න. එක්කෝ ඒක හරවන්න පුළුවන් එක කාරණයකට, කියන්නේ හැම එකම අපි දන්න හැම එකම කී කී ඉඳයි අපිට අහගන්න ඕනේ හැම දෙයක් ගැන මහන එකයි පැත්තකට දාලා ඒ ආසාවන් ටික ඔක්කොම එකකට කේන්ද්‍ර කරනවා. අපිට උනන්දුව තියෙන්නේ මෙන්න මේ කාරණේ ගැන හිතන්න විතරයි කියලා. අපිට තියෙන්නේ මේ ඇවිදීම ගැන විතරයි දැන් අවධානය. එහෙම නැත්නම් මේ ඇහෙන දේ ගැන පමණයි. එහා කිසි දෙයක් ගැන මට දැනගන්න ඕනෙත් නැහැ, කියන්න ඕනෙත් නැහැ. ඉතින් ඒ විදිහට සමත භාවනාවේදී කරන්නේ ඔය විතක්ක ਵਿਚාර දෙක මේ ඔව් එකකට ගේනවා අපි. එක කාරණයකට ගේනවා. එක කාරණේල එක කාරණයක් මත ශක්තිමත් කරනවා. විතර්කයයි ਵਿਚාරයයි එක මාත්‍රකාවක් උඩ ශක්තිමත් කරනවා. එහෙම නැත්නම් අපිට විපස්සනා වෙදි කරන්න පුළුවන් දේ තමයි ওই දෙක අතහැරලා දානවා. මොනම දෙයක් ගැනවත් ਵਿਚාරන්න අහන්න තියෙන ඕනෙකමයි කියන්න තියෙන ඕනෙකමයි මේ දෙකම අතහැරලා දානවා. එතෙන් අර එකකාර මාත්‍රකාවක එක අරමුණකට අපි විතක්ක ਵਿਚාර කේන්ද්‍ර කරාම එතකොට ඒ කාරණයේ පිළිබඳ අපිට වැටහීමක් ලැබෙනවා, අත්දැකීමක් ලැබෙනවා. ඒන් පිට හිත දිවීමත් වෙන්නේ. ඒ ගැන විතරමයි අපේ සිතීම තියෙන්නේ. හැබැයි ඕනෑම දෙයක් ගැන හිතන්න, විමසන්න, අහන්න තියෙන ඕනෙකම් ඒ ටික අතහැරියාම හිත කිසිම දෙයකට ඇලිලා නැහැ, බැඳිලා නැහැ, ගැටිලා නැහැ, සම්බන්ධ වෙලා නැහැ. ඉතින්දි අර නිහඬතාවය කියන එක එන්නේ එතනයි. ඒක සම්පූර්ණ නිහඬයි, ඇතුළෙන්ම නිහඬයි. අනිවාර්යයෙන්ම දැන් ඔය කොයි දෙයකට ඕනෑම දෙයකට අපි ඇබ්බැහි වෙන්නේ ඒ දේ සම්බන්ධ සිතිවිල්ලකට ඇබ්බැහි වෙලා තියෙන නිසා. ඕනෑම දෙයකට, චිත්‍රපටි වලට, පැණි රසට, එහෙම නැත්නම් මද්‍රව්‍ය වලට, ඕනෑම දෙයකට කෙනෙක් ඇබ්බැහි වෙන්නේ ඒ දෙෙහි තියෙන මොකක් හරි ගුණයක් නිසා නෙමෙයි, ඒ පිළිබඳ තියෙන සිතිවිල්ලකට. ඒ සිතිවිල්ලට තියෙන ඇබ්බැහිවීම අතහැරියාම ඒ දේ සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. ඒව වෙනස් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් දැන් ඔබතුමේ අහන විදිහට ඒක ඒ මොනවා නැති වුණත් මේ සිතිවිලි වලටත් අපි ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒක තමයි ලොකුම ඇබ්බැහිවීම. මොනවා නැතුවත් ජීවත් වෙන්න පුළුවන්. සිතිවිලි නැතුව ජීවත් වෙන්න අපිට අමාරු. හිතා ගන්න බැරි වුණොත්, හිතන්න බැරි වුණොත් එනේ ලොකු අඩුවක් වගේ, ඒක ලොකු මෙහිස් බවක් වගේ. කැම නැති වුණත්, හුස්ම නැති වුණත් ටික වෙලාවක් ඉන්න පුළුවන්. හිතා ගන්න බැරි වුණොත් ඉන්න අමාරු වෙනවා. ඒක තමයි ලොකුම ඇබ්බැහිවීම. ඒ ඇබ්බැහිවීම උඩ තමයි සසර යන්නේ. දැන් මරණයේදී ඔය ඔක්කොම නැති වෙනවනේ, හුස්මත් නැති වෙලා යනවනේ අන්තිමට. ජීවත් වෙන්න අවශ්‍යම දේ හුස්ම, ඒකත් නැතිනවා. අනිත් ඒවා ඊට කලින් නැති වෙනවා. ඔව් ඒක තියෙනවා, සිතිවිල්ල තියෙනවනේ. ඈ ඒ බැහැවිමින්ද ඒක අතාරින්නේ නැහැ. ඒ අල්ලගෙන තියෙන නිසා තමයි මේ පැවැත්ම යන්නේ දිගට. ඉතින් භාවනාවේදී අපිට කියන්නේ දැම්මම පුහුණු වෙන්න මේවා අතාරින්න. සිතිවිලි අතාරින්න දැම්මම පුහුණු වෙන්න. මොනවද? සිතිවිල්ල කොහොමත් ඉතින් යනවනේ. සිතිවිල්ල කොහොමත් ඇති වෙනව නැති වෙනවනේ. එහෙම නැතුව සිතිවිල්ලක් ඇවිල්ලා ඒක පැලවෙලා පදිංචි වෙලා දවස් ගණන් මාස ගණන් ඉන්නේ නැහනේ. සිතිවිලි වල ස්වභාවය තමයි ඇවිත් යන ගතිය.
ඒක
තමයි එහෙම. ඒක ඇත්ත. ඒ කියප කාරණේ කියන්නේ සිතිවිල්ලක් ආවම ඒක එක ශරණයකින් පැලවෙලා එක ශරණයකින් ඒක මහ ගහක් වෙලා වනාන්තරයක් වෙලා වෙන්න තින්ටක ඔක්කොම වෙලා ඒක ඉවර වෙනවා. එහෙම තමයි වෙන්නේ. දැන් මේ ප්‍රහාණය කරන්න ඕනේ සිතිවිලි නෙමෙයි. ඒ සිතිවිලි වලට අපේ තියෙන ප්‍රතික්‍රියා ටික. ඔ අපි ඒක සිතිවිලි වලට අපි බය නම් ඒ බය ප්‍රහාණය කරලා දාන්න. සිතිවිලි වලට අපි අකමැති නම් ඒ අකමැත්ත ප්‍රහාණය කරන්න. සිතිවිලි නෙමෙයි. සිතිවිලි වලට අපි ඇලිලා නම් ඒ ඇලීම ප්‍රහාණය කරන්න. ප්‍රහාණය කරන්න තියෙන ওই ටික ඇලීම, ගැටීම, බියවීම, රැවටීම, ඒ ටික තමයි ප්‍රහාණය කරන්න ඕනේ. ඒවා ප්‍රහාණය කරාම ඔව් ප්‍රශ්නේ විසඳෙනවනේ. එතකොට සිතිවිල්ලට මොනවත් කරන්න බෑ. ඇලීම් අඩු කරගන්න ක්‍රම අපිට හොයාගන්න පුළුවන්. ඒක ක්‍රමයක් නෙමෙයි, ක්‍රම ගණනාවක් තියෙනවා. ඔබතුමායි කිව්වේ ඒක ක්‍රමයක්. ඉතින් ඒ ක්‍රමේ ඇතර සමහරලාට හරියන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ඊළඟ පාරේ ඊටත් වැඩිය බරපතල විදියට ඒ ශක්තිමත් ඇලීම් මතු වෙන එක. එම නිසා මේ අපිට තවත් ක්‍රම විකල්ප වලට යන්න පුළුවන්. දැන් මේ මොනවට යන්නත් කලින් ඇයි ඇලීමක් නැත ඇලීම අතහරින්න ඕනේ? ඇයි ඇලීම ප්‍රහාණය කරන්න ඕනේ? මොකක් හින්දාද? ඔව්.
කරන අපහසුකම් තමයි ඉතිරි
වෙන්නේ. මන විදිය අපහසුකම්. ඒ නිසා මේ අර සිහි කල්පනාව තියාගන්න ඕනේ. දමතක වෙන්නේ ඒ නිසානේ සිහිය නැති වෙලා යනවා. ඇලීමක් ඒ දේ මතක් වුණාම වෙන්නේ අපිට අර පරණ තේරුම් ගත්ත දේවල් අමතකලා යනවා. පරණ දැනගත්ත දේ අමතකලා යනවා. එතකොට අපි කරන්නේ ආපහු ඒ ප්‍රතික්‍රියාව ගන්නවා. ඊට පස්සේ තමයි මතක් වෙන්නේ. ඊට පස්සේ ඉතින් මේක ඉවරයක් නැහැ. ඒ නිසා මේ සිහි කල්පනාව ස්ථාවර කර ගැනීම, ඒකට තමයි සතිපට්ඨාන කියන්නේ. සිහි කල්පනාව හොඳට පදිංචි කරගන්න එක, පළපදිංචි කරගන්න එක වැදගත්. ඔය ඔක්කොම හැඟීම් වලට, කෙලෙස් වලට මේ ඒගොල්ලන්ගේ තොවිල් නටන්න පුළුවන් වෙන්නේ අපි නින්දේ ඉන්නකොට, අපි සිහියෙන් ඉන්නකොට, අපි සිහි කල්පනාවෙන් ඉන්නවා නම් ඒවට ඒ හිතන හිතන දේ කරන්න බෑ. දැන් මූලික වශයෙන් අපි මේ සිහිය කියන එක සාමාන්‍ය ජීවිතය ඇතුලේ දියුණු කරගන්න ඕනේ, ස්ථාවර කරගන්න ඕනේ. ඒක පළවෙනි කාරණේ. දෙවෙනි කාරණේ මේ වරින් වර මේ ඔය අපි දැනගත්ත දේවල් නැවත මතක් කරලා ඒ දැනුම අලුත් කර ගැනීම වටිනවා. හොඳින් ඉන්න වෙලාවක, විවේකයෙන් ඉන්න වෙලාවට යම් මතක් කරලා කොහොමද පහුගියේ, හෝරාව ගෙවුනේ, උදේ වරුව කොහොමද ගෙවුනේ, අද දවස කොහොමද ගෙවුනේ, මොකද වුනේ, ඇලීමක් ආවද, එකත් එක්ක කොපමණ දුර ගියාද, මොකද වුනේ මට. දැන් මේ විදියට පොඩ්ඩක් ආපහු බලලා ඒ පිළිබඳ අපි ඒ වෙලාවේ ඇති කරගත්ත දැනීම අලුත් කරගන්න එක. එතකොට ඒක දැනීම අතේ තියෙනවනේ. ඒතර ආයේ ඊ පස්සේ ඇලීමක් ආවම අපිට අර අතේ තියෙන ඒ දැනුමෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. ඒක දෙවෙනි කාරණේ, මේ නැවත නැවත ආපසු ගැනීම. තුන්වෙනි කාරණේ තමයි මේ ඇලීමේ තියෙන අපහසුතා, ඒ ඔබතුමා කියන්නේ අපහසුතා හොඳට සිහියට ග්‍රහණය කරගන්න එක. මොනවද ඇත්තට මේක නිසා මට මුණ පාන්නේ අපහසුතා? ආර්ථික අපහසුතා එනවා. පාලනයෙන් තොර ඇලීම නිසා, පාලනයෙන් තොර තණ්හාව නිසා ආර්ථික අපහසුතා එනවා. අපේ කාලය කියන එක නැති වෙවි යනවා, ඒක විනාශ වෙවි යනවා. ඊළඟට අපි දුර්වල කෙනෙක් බවට පත් වෙනවා, මානසික වශයෙන් දුර්වල කෙනෙක් බවට පත් වෙනවා. ඊළඟට හිතට නෑ සැනසෙල්ලක්. ඊළඟට බයක් එනවා. ආසාවත් එක්කම යන දේ තමයි බිය කියන එක. සහ ඔය ඔක්කොමත් පසුපස තව මහා කරදර රාශියක් එන. ඉතින් මේවා අපි හඳුනා ගන්න ඕනේ එක එක. අත්දැකීමෙන්ම හඳුනා ගන්න. අපි ඒවා අත්දකිනකොට මේක තමයි මේ මෙයා ආපු හිඳ වුණ දේ. මේ ඇලීමට යට වුණ නිසා මේ. ඉතින් මේවට කියනවා ආදීනව කියලා. ඉතින් මේ ආදීනව ටික අපි හඳුනා ගන්න ඕනේ. ඒකේ අපි හිතනවට වැඩිය ආදීනව තියෙනවා. ඉතින් එච්චර ආදීනව තිබිලත් ඇයි මේ ඇලීමක් කට අපි යට වෙන්නේ? දැන් ඒක තමයි ඊළඟට හොයාගන්න තියෙන්නේ. දැන් මේවා අපි ඔක්කොම දන්නවා. අපේ අත්දැකීම් වලින් දන්නවා, අනිත් අය අපිට කියනවා, අපිට පේනවා, බනටත් කියන මේ ඔක්කොම තිබිලත් ඇයි අපි මෙච්චර කරදර ගොඩක්, ගින්දර ගොඩක් ලැබෙනකොට, විඳිනකොට ඒත් ඇයි මේ යට වෙන්නේ? එතකොට පේන එකක් තමයි මේකේ මේ මොකක් හරි මේ ආස්වාදෙකුත් තියෙනවනේ ඇලීමක. එතරේ ආස්වාදය ගැනත් අපි හඳුනා ගන්න ඕනේ. ඒකත් සිහියෙන් දකින්න ඕනේ ආස්වාදේ. මේ ඇලීම අපිට දෙන්නේ මොන විදිහේ සතුටක්ද, මොන විදිහේ සැපක්ද, මොන විදිහේ ආස්වාදයක්ද? එතරේ මේ ආස්වාදය කියන එම තමා ආදීනව නැමැති කොක්කේ අමුල්ලා තියෙන්නේ. මේ ආදීනව කියන්නේ බිලී කොක්කක්. ඒකේ ආස්වාදය නැමැති එම අමුණලා තියෙන්නේ. තණ්හාව කියන්නේ ওই දෙකේ එකතුවකට. වෙන මොනවටවත් නෙමෙයි ඇලීම කියන්නේ. ආදීනව නැමැති බිලී කොක්කේ, ලොකු බිලී කොක්කක අමුණපු ආස්වාද නැමැති පුංචි ඇම. ඒ තමයි ඇලීමක් කියලා කියන්නේ. ඉතින් මේ අසීයට පේන්නේ අර ඇම විතරයි. ආස්වාද පැත්ත විතරයි. අර බිලී කොක්ක පේන්නේ නැහැ. එහෙම ඇහැ හුරු වෙලා නැහැ. මාළුවෙකුගේ ඇහැ හුරු වෙලා නැහැ ඒ බිලී කොක්ක දකින්නේ. එයාට පේන්නේ අර පුංචි නලියන පණුවා විතරයි. ඉතින් මේ අපේ ඉන්ද්‍රියත් හරීම සකස් වෙච්ච ඉන්ද්‍රිය, සංකත ඉන්ද්‍රිය. ඒවා හැදිලා තියෙන්නෙමත් ඒ විදිහට. ඒ නිසා තමයි මේවා දිහා නුවණැසින් බලන්න කියන්නේ. නොනැසින් බලනකොට පේනවා මේකේ ආස්වාදයක් තියෙනවා. හැබැයි ආස්වාදේ විතරක් අරගෙන ආදීනව අතාරින්න බෑ. කියන්නේ එම විතරක් ගිලලා මේ බිලි කොක්කේ ඇමිදෙන්නේ නැතුව ඉන්න අමාරුයි. එහෙම කරන්න නම් ඒකට සුවිශේෂී දක්ෂතාවයක් තියෙන්න ඕනේ. ඒකට අරහත් නුවණ කියන්නේ එහෙම එක. අරහත් මනසකට පුළුවන්. ඒතර අරහත් මනසට පුළුවන් ඕනෑම ආහාරයක් රසයේ විඳින්න. හැබැයි ඒකට අහු වෙන්නේ නැතුව. ඉතින් අපේ ශ්‍රේණියට එනකොට, අපේ පන්තියට එනකොට අපිට සිද්ධ වෙනවා ඒබඳු අතිවිශිෂ්ට මනසක් නැති නිසා මේ දෙක ඉතින් සාපේක්ෂ වශයෙන් බලන්න ඕ මේකේ මෙහෙම මෙච්චර ආස්වාදයක් තියෙනවා, මේ ඇලීම් මට මේ ටික දීලා මෙච්චර ටිකක් ගන්නවා, මෙච්චර ප්‍රමාණයක් ගන්නවා. ඒතර ගන්න ප්‍රමාණය වැඩි, දෙන්නේ ටිකයි. ඒතර හැම විටම අප්පස්සාදෝ බහූ දුක්ඛෝ බහූ ආදීනවෝ, ආස්වාදයේ පොඩ්ඩයි ආදීනව වැඩි දුක් වැඩි. ඒතර මේ බිස්නස් එකෙන් අපිට හැමදේම පාඩුයි, ලාභයක් නැහැ. අපි ගොඩාක් ගෙවන්න ඕනේ පොඩ්ඩක් ලබා ගන්න. ඒතර ඒ පාඩු ලබන ව්‍යාපාරයකට තමයි සංසාරී කියන්නේ. ඒක එන්නේ පාඩුයි. අපිට සංසාරේ කොච්චර කල් හිටියද ඒ හිටිය ප්‍රමාණයට පාඩුයි. තව හිටියා නම් තවත් පාඩුයි. හිටියා කියලා මේකේ ලාභයක් ලැබෙන එකක් නෙමෙයි. ඉන්න පාඩුයි. එතකොට ඒ ඇහිම් බලනකොට අපිට පුළුවන් නැත්නම් අපිට හැකියාවක් තියෙනවා තීරණයක් ගන්න. මේ ඇලීමට අහුවෙලා සංසාර සාගරේ ගහගෙන යනවද? එහෙම නැත්නම් ඒක නවත්වනවද කියන එක. ඒwidetilde තීරණ ගන්න පුළුවන් හැකියාව ලැබෙනවා. ඕනෙකමත් වෙනවා, පුළුවන්කමත් වෙනවා. හැබැයි අපි සංසාර ඔක්කොම කතන්දරේ පැත්තකට දාලා මේක සාමාන්‍ය සිද්ධියක් විදිහට ගන්න ඕකම කත් ගණන් ගන්න දෙයක් නැහැ නේ කියලා වෙලට හිතෙනවා. ඔව්, ඒ දැකීම උදව් වෙනවා. ආස්වාදයේ කියන එක කොපමණ වෙලාවක් තියෙනවද? ඒ රහ කොච්චර වෙලාවක් තියෙනවද? ඒ සුවය කොපමණ වෙලාවක් තිබෙනවද? ඒ සතුට කොපමණ වෙලාවක් තියෙනවද? එතකොට පේනවා මේවා මේ එහෙම පැය ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් තියෙන දේවල් නෙමෙයි. ආස්වාද කියන ඒවා ස්වල්ප වෙලාවක් තියෙන, කොපමණ වෙලාවක් තියෙනවද කියලා කලින් කියන්න බැරි තාවකාලික අත්දැකීම් කියන එක. ඉතින් එතකොට ඒ සුළු කාලයේ ගෙවා ගන්න අපිට පුළුවන් ඊට වැඩිය හරවත් අර්ථවත් දෙයක් හොයාගන්න. දැන් මේ පුංචි වෙලාවක ආස්වාදයක් නම් තියෙන්නේ, ඒ පුංචි වෙලාවේ පුංචි වෙලාව හරවත් විදිහකට අර්ථවත් විදිහකට ගෙවන්න අපිට වෙන විකල්පයක් හොයාගන්න පුළුවන් ඊට වැඩිය. ඒතර මේ සතුට තමයි ජීවිතයේ අවසාන වශයෙන් හොයන්නේ, ඉල්ලන්නේ ජීවිතේ. ඒතර ජීවිතේ සතුට ඉල්ලන්නේ දැන් ඇලීමෙන්. එයාගෙන් තමයි ඉල්ලන්නේ. මොකද එයාත් එක්ක තමයි මේ ගිවිසුම ගහලා තියෙන්නේ. ජීවිතයේ මේ ගිවිසුම ගහලා තියෙන්නේ සතුට හොයාගෙන යන ඒ ගමනේ ආසාවත් එක්ක. ආසාව තමයි සතුට දෙන්නේ. හැබැයි දැන් එහෙම දෙන සතුටක් තියෙනවා, ඒකට තමයි ආසාද කියන්නේ. හැබැයි දැන් අපිට ඊට වෙනස් ආකාර සතුටවල මේ ආධ්‍යාත්මික ගමනට ආවම අපිට පේනවා නෑ, තව වෙන උල්පත් තියෙනවා. වෙන ගනුදෙනුකාරයෝ ඉන්නවා. මෙයා විතරක් නෙමෙයි, මෙයත් එක්ක කරන බිස්නස් එක පාඩුයි දිගටම. හැබැයි ඊට වැඩිය සාධාරණ ව්‍යාපාරිකයෝ ඉන්නවා මෙතන. දැන් අපි අපිට අපි ළඟ තියෙන දෙයක් අපිට කන්න පුළුවන් දෙයක් කෑවහම අපි කන්න කැමති දෙයක් හුඟක් වේදම් කරන කෑමක් හිතන්න බෑ එහෙම එකක් අපිට දැන් කෑවහම සතුටුයි. සතුට කියන්නේ රසයටනේ අපි වෙන එකක් නෙමෙයි ඒ වෙලාවේ ලැබෙන රසයට. හැබැයි අපිට පුළුවන් නම් ඒක කන්න කැමති තව කෙනෙකුට ඒක හොයන තව කෙනෙකුට ඒක නැති කෙනෙකුට දෙන්න. එතකොට අර අපි දිවට දැනෙන රහ අපිට දැනෙන්නේ නැහැ. දෙයා කෑවම ඒ රහ අපිට දැනෙන්නේ නැහනේ. එතකොට ඒක නැහැ. ඒක අතාරින්න වෙනවා. හැබැයි එහෙම දුන්නාම බෙදාගත්තාම ලැබෙන සතුටක් තියෙනවා. ඒක දිවට දැනෙන සතුටක් නෙමෙයි. ඒක මනසට දැනෙන සතුටක්. හැබැයි ඒ සතුට අරිට වැඩිය බොහෝම පළල් බොහෝම සියුම්. ඒක ඊට වැඩි වෙලාවක් තියෙනවා. ඒ දිව තප්පරෙන් දෙකෙන් ඒ රහ ඉවරයි. එතකොට ඒ සතුටත් ඉවරයි. ඊට පස්සේ අහවල් මෙච්චර කෑවා කියලා මතක් කරාට සතුටක් එන්නේ නැහැ. නමුත් දැන් එහෙම එකක් අපි නොකා ඒක කණ්ඩ ඕනේ. ඒක කාලත් නැති ඒක අවශ්‍යතාවයක් තියෙන බඩගින්නෙත් ඉන්න කෙනෙක් එක බෙදාගත්තාම දුන්නාම අර තප්පර ගානකට අපි දිවට දැනෙන සතුට අපිට නැති වෙනවා. ඒක අපි අත්තරින්ද වෙනවා. කැමැත්තෙන් අත්තරිනු. හැබැයි ඊට පස්සේ ලොකු මානසික සතුටක් දැනෙනවා. ඒක මතක් කරන වෙලාවක ඒ සතුට විඳින්න පුළුවන්. අර සතුට මතක් කරලා විඳින්න බෑ. මතක් කරන පාර දුකක් එන්නේ. අයියෝ දැන් නෑනේ ආයෙත් කන්න ඕනි කියලා. නමුත් අරක නෑ මතක් කරන වෙලාවේ සතුටක් නැතට ඊට වෙනස් සතුටේ උල්පතවල් අපිට පෑදෙනවා පාද ගන්න පුළුවන් මේ ධර්ම මාර්ගයට ආවහම. ඔය එකක් තව තියෙනවා අපිට කාගේවත් හිතක් රිදවන්න ඕන පුළුවන් වෙච්ච වෙලාවක එහෙම රිදවන්නේ නැතුව අපි හිටියොත් එහෙම ඒ දැනෙන සතුට අනේ මම මෙයාගේ හිත රිදෙන්නේ නැහැ කියන සතුට. එතකොට ඒ දානේ ඊළඟට ඒ සීලයෙන් ලැබෙන සතුට. ඒවා අරිට වැඩිය ආයු කාලයේ වැඩි ඒ සතුට. ඉතින් ඊටත් එහා භාවනාවට එනකොට ඊටත් වඩා ගැඹුරු තෘප්තියින් අත්දකින්න ලැබෙනවා. ඒව අර තණ්හාවට දෙන්න බෑ. ඒ ඇලීමට දෙන්න පුළුවන් දේවල් නෙමෙයි. ඒවත් එක්ක මේවා සංසන්දනය කරනකොට මේ වගේ ආදීනව නෑ. ආදීනව ඇත්තෙම නෑ. සතුට සැනසille විතරයි. අරකේ ආදීනව මහා ගොඩකුයි පුංචි සතුටකුයි. එනිසා හොඳම දේ ඇලීම අතාරින්න විකල්ප හොයාගන්න. ඒ ජීවිතේ තෘප්තිමත් කරන්න, මනස සතුටු කරන්න, නිරාමිස සතුටේ උල්පතවල් හොයාගන්න. ඒ ඕනි තරම් තියෙනවා අපි ඇතුළෙම. අපි ඒව දිහා බලන්නේ නැති එකයි ප්‍රශ්නේ. මොන සතුටද? දැන් දීමයි අතහැරීමයි දෙකක්. ඒ දෙක දෙකන්නේ. දෙන එකයි අතාරින එකයි දෙකක්. දානේ සහ අතහැරීම කියන්නේ එකක් නෙවෙයි. ඒක දෙකක්. එතකොට දානේදී ඒ භෞතික දේ අපිට අතහරින්න වෙනවනේ. ඒක අල්ලගෙන දන් දෙන්න බෑනේ. මොනව හරි ඇඳුමක් කියන්නේ ඇඳුමක් තව කෙනෙකුට දෙනවනම් ඒක අතහරින්න එපා භෞතිකව. භෞතිකව ඒක අපි ඇඳගෙන තව කෙනෙකුට දෙන්න බෑනේ. ඉතින් ගලවලා දෙන්න වෙනවා. එහෙම නැත්නම් අල්මාරිය අරලා ඒක දෙන්න වෙනවා. එතකොට ඒක භෞතික වශයෙන් අතහැරීමක් වෙනවා. හැබැයි මානසිකව අතහැරලා නැති වෙන්න පුළුවන්. මානසිකව ඒක අල්ලගෙන ඉන්නවා. මම දීපු ඇඳුම දැක්කම තාම මම දීපු ෂර්ට් එක නේද ඔය ඇඳන් ඉන්නේ. හා. ඉතින් අපිට එහෙම කියන්නත් පුළුවන්, හිතෙන්නත් පුළුවන්, නොකිව්වත් වෙන අය එක්ක කියන්නත් පුළුවන්. ඉතින් ඒක වෙනම කාරණයක්. ඒ නිසා එතකොට ඒ අල්ලා ගැනීම නිසා දුක් විඳිනවා. දුන්නා කියන සතුටක් තියෙනවා, අල්ලා ගැනීම නිසා දුකක් තියෙනවා. අතහැරීම සඳහා නම් මොනවද දෙන්න ඕනේ කාටවත් අතහරින්න. ඒ කියන්නේ අතහැරීම කියන එක ඔක්කොම දීලා දෙන්න මොනවත් නැති තැනකට ආවම සියල්ල අතහැරියා කියලා කියන්නේ නැහැ. එහෙම එකක් නැහැ කවදාවත්. එහෙම නැති මරණයේදී මේ අතහැරීම කරන්න පුළුවන් වෙන්නේ සියල්ල දීලා. ඒ භෞතික වශයෙන් දීම, භෞතික දේවල් වලින් වෙන්වීමට නෙමෙයි නෙක්ඛම්ම කියලා ධර්මයේ කියන්නේ. නෙක්ඛම්ම නික්මීම කියලා කියන්නේ ඒකට නෙමෙයික සංකල්පයක්. නෙක්ඛම්ම සංකප්ප. ඒක සම්මා සංකප්ප වල විස්තර කරන කාරණයක්. ඒක මානසිකව කරන දෙයක්. අතහැරීම. ධර්මයේ කියන්නේ තමන් ළඟ තියෙන දේවලුත් අතහැරලා පාවිච්චි කරන්න. ඒ ඇඳුම, සෙරෙප්පු දෙක මොනවා හරි ඒක අල්ලගන්න එපා. ඕනෙලාට දාන්න, අවශ්‍යලාට ගලවන්න හැබැයි අල්ලගන්න එපා. මානසිකව ඒකත් එක්ක බැඳෙන්න එපා.
මේ සිතුවිලි ඔක්කොම අපි ග්‍රහණය කරගන්න මත්නම් මේ ස්පර්ශයෙන් සමේ
ඔය සිතිවිල්ලක් කියනකොටම ඒක ස්පර්ශ වෙලානේ, වෙලා ඉවරින්දනේ සිතිවිල්ලක් කියලා අපි කියන්නේ. ඒක ස්පර්ශය පහු කරගෙන ආවට පස්සේ තමයි සිතිවිල්ලක් කියන එක අපිට
තේරෙන්නේ.
ඊට ඉස්සෙල්ලා
සිතිවිල්ලක් නැගලා එනවා, ඉතින් එතන ස්පර්ශයක්
කොහොමද චිත්තනේ නේද?
දැන් ඇහුණා කියන්නේ, ඇහෙනවා කියන්නේ ස්පර්ශයක් වෙලානේ.
බාහිරයෙන්
ඒ තුනේ එකතුවටනේ ස්පර්ශ කියන්නේ නේද? ඒ බාහිර ආයතනයයි අභ්‍යන්තර ආයතනයයි විඥානයයි මේ තුනේ එක්වීමට කියන නමක් තමයි ස්පර්ශ කියලා. ස්පර්ශය කියලා වෙනම එකක් නෙමෙයි, මේ තුනේ එක්වීම කියන ක්‍රියාවට තින්හං සංගති පස්සෝ, මේ තුනේ එක්වීමට පස්ස කියලා කියනවා. ඒතර මේ තුනේ එක්කුන් නැත්තම් අපිට ඇහෙන්නෙත් නැහැ, පෙවුනෙත් නැහැ, හිතුනෙත් නැහැ, මොනවත් නැහැ. දැන් ශබ්ද තරංගයක් ඇවිල්ලා කනේ වදින එකට නෙමෙයි ඇහෙනවා කියන්නේ. එහෙම ඇහෙන්නේ නැහනේ අපිට. ඒ වදිනවා, ඔය හැම වෙලේම වදිනවා. ඒතර ඒ වැදෙන තරංග වල පණිවිඩේ ස්නායු දෙකේ මොළයට යනවා. ඒත් අපිට ඇහෙන්නේ නැහැ. එහෙම ගියත් ඇහෙන්නේ නැහැ. ඒකට අවධානය යොමු වෙන්න ඕනේ. අවධානය යොමුනොත් විතරයි ඇහෙන්නේ. ඒතර ඒ අවධානයකට යොමු වීමට තමයි පස්ස කියන්නේ. කිසියම් ඉන්ද්‍රියයකට අවධානය යොමු වෙනවා. එතකොට තමයි ස්පර්ශය වෙන්නේ. ඒ ස්පර්ශ වුණාම තමයි අපිට ඒ අත්දැකීම අපි දැනුවත්
වෙන්නේ.
සමතේ ඉඳලා විපස්සනා කරන්නේ සමතේදී කරන්නේ සමතේ ඉලක්කය තමා සිත සංසිඳවා ගැනීම, සිත නිෂ්කලංක කර ගැනීම, සිත තැන්පත් කර ගැනීම, සිත විවේකයටපත් කර ගැනීම, සිතෙහි තිබෙන හැකියාවන් ඒ කුසලතා මතු කර ගැනීම, ඒව තමයි සමතේ ඉලක්ක. ඉතින් එහෙම හිත තැන්පත් කරගෙන සංසිඳවාගෙන විවේකයටපත් කරගෙන එහෙම ඉන්න පුළුවන්. ඒතර සමතය ඉලක්කයක් කරගෙන සමතේ ගමනාන්තයක් කරගෙන ඉන්න පුළුවන්. ආ දැන් හරි. කාලයක් මේ විදිහට පුහුණුව ලැබුවාම දැන් හිතෙන්නේත් නැහැ, හිතුණට දුවන්නේත් නැහැ, හරි සතුටක් ඇඟටත් වේදනාවක් නැහැ. එහෙම ඉන්න පුළුවන්. ඒකට කෙනෙකුට ඉඳන්න පුළුවන්. දැන් හරි හොඳයි, මේක හරි ෂෝ. මින් එහා ගමනක් නැහැ, තිබුණත් ඕනෙත් නැහැ. මෙතනින් මේ ප්‍රශ්නේ ඉවරයි. එතකොට සමතය, ඒ සමතයකටපත් වුණු මනස, ඒ කියන්නේ සංසිඳුණු මනස තමයි නිෂ්ඨාව කියලා. අවසාන ඉලක්කය කියලා අරගෙන එතන පදිංචි වෙන්න පුළුවන්. ඒක තමයි ඔය බුදුදහම පහළ වෙන්න කලින් තිබුණු ආධ්‍යාත්මික ඉලක්කය. ඉතින් බුදුදහම කියනවා ඒ එහෙම එකක් තියෙනව නෑ කියන්නේ. ඌ එහෙම එකක් බුදුදහම මොනවත් නෑ කියන්නේ කියේ නෑ. දෙවියන් වහන්සේ ගැන වුණත් නෑ කියන්නේ කියේ නෑ. එහෙම කෙනෙක් ඉන්නවා, මහ බ්‍රහ්මයා කියලා කෙනෙක් ඉන්නවා. ඒතර අනිත් අය හිතනවා, අනිත් බ්‍රහ්මයන් හිතනවා එයා තමයි ලෝකේ මැව්වේ කියලා. ඒක එකක්වත් නෑ කියන්නේ නැහැ බුදුදහම. හැබැයි ඒකේ සීමා පෙන්නලා දෙනවා. ඒතර මෙහෙම මෝක්ෂයක් තියෙනවා. හැබැයි මෝක්ෂය කාලිකයි. ඒ මෝක්ෂය කාලයට යටත් එකක්. ඒ මෝක්ෂය ඇතුලේ ඔය සියලුම කෙලෙස් නිදාගෙන ඉන්නවා. ඒ කෙලෙස් ගැඹුරු නිින්දක ඉන්නවා. ඒ කාලය අවසාන වෙනකොට අනිවාර්යයෙන්ම ඔය නිදාගෙන හිටියාය හැරෙනවා. ඊළඟට ඒ කාලේ ඉවර වෙන්න කලින් වුණත් යම් යම් හේතු නිසා ඔය දැහැන් බිඳෙන්න පුළුවන්, කෙලෙස් අවදි වෙන්න පුළුවන්. එතන මේ ඔක්කොම නැති වෙලා යනවා. මේක සංකතයක්. කියන්නේ සකස් කළ දෙයක්. හදාගත් එකක්. දැන් මෙතන පදිංචි වෙන්න එපා. ඒ අදහසින් තමයි අර වචනේ දහම හඳුන්ලා දෙන්නේ, සමත යානිය. එතකොට මේ හරි ලස්සනයි. මේ අත්දැකීම, මේ මෝක්ෂය කියූ දේ, මේ සමාධිය ගමනාන්තය නෙවෙයි, එක වාහනයක්. ගමනක් යන්න ඕන් සුදුසු වාහනයක් මිස එය ගමනාන්තය නෙවෙයි. මේ ඒ හිත තැන්පත් වීමම, ඒ අත්දැකීමම හදාගත්ත දෙයක් කියලා අපිට බලන්න පුළුවන් නම් ඒක විපස්සනා. මේක හදාගත්ත දෙයක්. මේ තැන්පත් බව මේ හේතු නිසා තියෙන එකක්. ඒ හේතු නැති වෙච්ච ගමන් මේ තැන්පත් බව නැති වෙනවා. මේ තැන්පත් බව සම්පූර්ණයෙන් මට පාලනය කරන්න බෑ. මට ඕනේ තරම් වෙලාවක් තියාගන්න, මට ඕනේ තැනකදී ඒ තැන්පත් බවට එන්න. එහෙම බෑ. දැන් මේ විදිහට ඒ සමාධියම, ඒ සමාධිමය අත්දැකීමම, ඒ සමාධිය නිසා අත්දකින කායික වින්දන, මානසික වින්දන, ඒවායේ ඇත්ත විදිහට දැකීමට තමයි විපස්සනා කියන්නේ. නැතු වෙනම එහෙම ඉඳගෙන වෙනම දෙයක් අරගෙන කරන එකකටම නෙමෙයි විපස්සනා කියන්නේ. ඒ සමාධියේ තියෙන සීමා හඳුනා ගන්න එක. ඒ සමාධිය සංස්කාරයක් කියලා දකින එක. හේතුඵල න්‍යායට යටත්. සංසාරේ කොටසක්. අලුත් සිතිවිල්ලක් අරගෙන විපස්සනා කරන්න පුළුවන්. ඕනෑම දෙයක් අරගෙන විපස්සනා කරන්න පුළුවන්. හැබැයි ඒ වෙලාවේ ලබන අත්දැකීම විපස්සනා නොකර වෙන සිතිවිල්ලක් අරගෙන විපස්සනා කිරීමෙන් ඥානයක් ලැබුණට ප්‍රඥාවක් ලැබෙන්නේ නැහැ. එහෙම අපි විපස්සනා කරන්න ගියාම මොකක් හරි කාරණයක් ඔළුවට අරගෙන ඒක ඒ වෙලාවේ අත්දැකීමකුත් නෙමෙයි, අපි අත්දැකලත් නැහැ. එතකොට න්‍යායක් විදියට දෙයක් අරගෙන අපිට සංසුන්ව ඒ ගැන විමර්ශනයක් කරන්න පුළුවන්. ඒ විමර්ශනය කිරීමෙන් අපිට දැනීමක් ලැබෙනවා, ඥානයක් ලැබෙනවා. හැබැයි ප්‍රඥාවක් ලැබෙන්නේ නැහැ. ඒක ඥානයක්, න්‍යායාත්මක දැනීමක් ලැබෙනවා. මෙතෙක් කල නොදැන හිටි කාරණයක් දැනගන්න පුළුවන් එහෙම විමසන්දි ගියාම ඒ විමසන දේ සම්බන්ධයෙන්. හැබැයි ඊට පස්සේ අපිට ඒ සිදුවෙනවා, ඒ අපි අනාවරණය කරගත්ත ඥානයට අනුව ජීවත් වෙන්න, ජීවත් වෙලා බලන්න ඕනේ මොනවා. ඒ සිතිවිල්ලක් අරගෙන ඒ පුතුම අහපු විදියට විපස්සනා කරාම ඒ සිතිවිල්ල සම්බන්ධයෙන් කිසියම් අවබෝධයක් පහළ වෙනවා. නේද? ඒ අවබෝධයට අනුව ජීවත් වෙන්න ඕනේ ළඟට. ඒක ඇත්තද බොරුද කියලා අපි ගලගාලා උරගාලා බලන්න ඕනේ. ඒ පැත්ත නොකර අර මෙනෙහි කිරීම විතරක් කරාට ප්‍රඥාවක් ලැබෙන්නෙත් නැහැ, ජීවිතේ වෙනසක් වෙන්නෙත් නැහැ. හැබැයි දැන් වර්තමාන අත්දැකීම අපි විපස්සනා කරනකොට මේ වෙලාවේ ලබන අත්දැකීම දිහා බලනකොට ඒ අත්දැකීම කොහොමද ඇති වුනේ? කොපමණ වෙලාවක් තියෙනවද ඒ අත්දැකීමට මොකද වෙන්නේ? ඇති වුණු විදිහටම තිබිලා නැති වෙනවද? නැත්නම් ඇති වුණු මොහොතේ සිට වෙනස් වෙවි ගිහිල්ලා වෙනම දෙයක් නැති වෙලා යනවද? ඒ අත්දැකීමයි මගේ අතර තියෙන සම්බන්ධය මොකද්ද? ඒ අත්දැකීම මට අයිතිද? මට ඕන විදිහට හදාගන්න පුළුවන් එකක්ද? දැන් මේ විදිහට වර්තමාන අත්දැකීම ගැන අපි විවිධ පැති වලින් බලමින්, විග්‍රහ කරමින්, හේතු හොයමින්, විමසමින්, විනිවිද යනකොට ලැබෙන අවබෝධය ප්‍රායෝගිකයි. එතන ඒ මොහොතේම ඒකේ ප්‍රතිඵලය තියෙනවා. ඒ මොහොතේම අත්දැකීම ගැන අපේ ඇලීමක් තිබ්බනම් ඒක නැති වෙලා යනවා. ගැටීමක් තිබුණා ඒකත් නැති වෙනවා. ඒ අත්දැකීමට අපි රැවටීමක් රැවටිලා තිබුණා නම් ඒ රැවටීමක් නැති වෙලා යනවා. අපි නිදහස් වෙනවා. එතකොට ඒ නිදහස කියන එකත් ඒ මොහොතේ සිදු වෙනවා. දැන ගැනීම එක වෙනසක් තමයි. දැන ගැනීම අපිට, ඒ කියන්නේ දැනීම කියන එක තව කාගෙන් හරි ගන්න පුළුවන් දෙයක්. කොලේකින්, පොතකින්, පත්‍රයකින්, ටෙලිවිෂන් එකකින්, රේඩියෝ එකකින් ගන්න පුළුවන් දෙයක්. එහෙම නැත්නම් කෙලින්ම තව කෙනෙකුගෙන් අහලා ගන්න පුළුවන් දෙයක් දැනීම. එළියෙන් ඇතුළට ගන්න එකක්. එතකොට එයත් තව කාගෙන් හරි ගත්ත එකක් වෙන්න පුළුවන්. මේ දැනීම කියන එක අතින් අතට යන, ඔළුවෙන් ඔළුවට යන දෙයක්. අතමාරුවට ගන්න එකක්. අපිටත් ඒක දෙන්න පුළුවන්. අපි හරියට පොතක් කියවුවොත්, හරියට තව කෙනෙක් එක්ක කතා කරලා ඉගෙන ගත්තොත් අපිටත් පුළුවන් ඒ ටික හරියට ගලපලා ඒ කාර්යය නොදන්න කෙනෙකුට කියලා දෙන්න. ඒ දැනීම, දැන ගැනීමට මට නිතර එන උදාහරණයක් තමයි ඔළුවට එන, පැහැදිලි වෙන කාරණයක් තමයි ඔය මේ භූගෝල විද්‍යාව. භූගෝල විද්‍යාවේදී ඒ භූගෝල විද්‍යාව විෂය දන්න කෙනෙකුට, ගුරුවරයෙකුට, ගුරුවරියකට පුළුවන් ලෝක සිතිය මඳින්න, නැත්නම් ලංකා සිතිය මඳින්න, ආසියා සිතිය මඳින්න කළු ලෑල්ලේ හෝ ඒ වයිට් බෝඩ් එකේ ඇඳින්න ඇඳලා නම් කරන්න පුළුවන්. මෙන්න ලංකාව, මෙන්න යාපනය, මෙන්න මහනුවර, මෙන්න අනුරාධපුරේ, මෙන්න ඉන්දියාව, මෙන්න පකිස්තානය, මෙන්න එංගලන්තේ, ඉතින් රුසියාව, ඇමරිකාව, ඉතින් ඔක්කොම අඳින්න පුළුවන් ඒ හැඩයට. ඇඳලා නම් කරන්නත් පුළුවන්. මෙන්න එවරස්ට්, මේ කිවිස මෙච්චරයි, මෙන්න මහමුහුද, මෙන්න මලමුහුද, ඔය ටික නම් කරන්න පුළුවන්. මෙන්න සහරා කාන්තාරේ ඔක්කොම. ඒවා ඇත්ත බොරු නෙමෙයි ඇත්ත. දැන් කාටවත් ඒක හරියට නම් කරා නම් ඒක ඇත්ත. හරියට ඇඳලා නම් ඇත්ත. බොරුවක් නෙමෙයි. එතකොට ඒ ගුරු තුමිය හෝ ගුරුතුමා ඒක තවත් ගුරුවරයෙක්ගෙන් ඉගෙනගෙන තියෙනවා. ඒ ගුරුවරයා තව ගුරුවරයෙක්ගෙන්. එතකොට මේ ඉගෙන ගන්න අපිටත් පුළුවන් ඊට පස්සේ භූගෝල විද්‍යාව ගුරුවරු වෙන්න. හරියට ඉගෙනගෙන විභාගෙට ওই ටික හරියට ලිව්වොත් හරියට ඒ සිතියන් ටික ඇන්දොත් නම් කරොත් පුළුවන්. ඔය එකකටවත් යන්න අවශ්‍ය නැහැ. ඒ කියන්නේ අත්දැකීමක් නැහැ. ඉන්දියාවට යන්න අවශ්‍ය නැහැ. එංගලන්තයට යන්න අවශ්‍ය නැහැ. ඇමරිකාවට යන්න අවශ්‍ය නැහැ. රුසියාවට යන්න අවශ්‍ය නැහැ. එවරස්ට් නගින්න ඕනෙත් නැහැ. සහරාකාන්තේ මොනවත් ඕනේ නැහැ. ඒ කිසි එකක් අවශ්‍ය නැහැ නේ. ඒ ටික හරියට සිතියමක අඳින්න පුළුවන්. සිතියමක නම් කරන්න පුළුවන්. නම්ක නොකර සිතියමකින් හඳුනා ගන්න පුළුවන් මේ අහවල් තැන කියලා. මේ ඒකේ උස කොච්චරද, ගැඹුර කොච්චරද, දිග පළල ওই ටික. ඒක තමයි දැනීම. අත්දැකීමකින් තොරව අත්දැකීමක් නොලබා අත්දැකීමකින් නූපන් අතමාරුවට ගත්ත දෙයකට තමයි ඥානය කියලා කියන්නේ, දැනීම කියලා කියන්නේ, දැන ගැනීම. ඒක හරි තමයි. ඒ වර්ධින්නත් පුළුවන් දැනීම. නිසා ඥානයේ වර්ග කරනවානේ සම්මා ඥාන, මිච්ඡා ඥාන කියලා. හරි නුවණ, වැරදි නුවණ. එතකොට ඒ වර්ධින්නත් පුළුවන්. අපේ ගුරුවරයාට වැරදුනා නම් අපිටත් වැරදින්න පුළුවන්. ඒ පොත වැරදි නම් අපිටත් වැරදින්න පුළුවන්. එහෙම කාලාන්තරයක් තිස්සේ වැරදි ඥාන සම්භාරයක් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒව වරින් වර නිවැරදි කරනවා. මේක එහෙම නෙමෙයි, එදා එහෙම කිව්වට අද මේක වැරදි කියලා හොයන් තිනවා කියලා ඒව එහෙම යනවා. දැක්කීම අවබෝධය කියන්නේ ඊට වෙනස්. දැන් අපි තුමු නුවර ඉන්නවනේ. දැන් නුවර ඉන්න කෙනෙක් නුවර කියන එක අත්දකිනවා. ඒ නුවර දේශගුණය අත්දකිනවා. පාරවල් දන්නවා. වහින්නේ කොයි වෙලාවටද කියන කෙනෙක් පොඩි අවබෝධයක් තියෙනවා. පායන්නේ කොහොමද, කොච්චර රස්නේද. ඉතින් මේ ගැන අත්දැකීම් ටිකක් තියෙනවානේ. මේ සමහරට එයා මේ නුවර කියන එක දන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වචනේ දන්නේ නැති වෙන්න පුළුවන් මේකට කියන. එතර කෙනෙක් ඇහුවොත් ඕකේ දේශාංශ අක්ෂාංශ කියන්න නුවර ඒවා කියන්න බෑ. ඒවා ඉතින් අහලත් නෑ ජීවිතේට මේකේ. නුවරද එනයි ඉතින් වා නුවර ගැන දන්නේ නෑ. නුවර ඒවා දන්නේ නෑ. දේශාංශ අක්ෂාංශ දන්නේ නෑ. හැබැයි ආ නුවර ඉන්නේ. නුවර පදිංචි උපන්නේත් නුවර. නුවර කියන එක තමයි ජීවිතේ. නුවර උස කීයද මොහොත මැට්ටෙමින්ද? ඉතින් ඒක දන්නේ නෑ. කවදාවත් මැනලා නෑ. ඒක ප්‍රශ්නෙකුත් නෑ. නුවර ඉන්න කිසි කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නෑනේ. මේකේ උස කීයද කියලා ඒක ඔක්කොම ඒ ප්‍රශ්නේ අහන්නේ නුවරට නුවර දන්නේ නැති අය. නුවරට අලුතින් එන අය තමයි අහන්නේ නුවර උස කීයද මුහුදු මට්ටමේ ඉඳලා. දැන් ඒව දන්නේ නැහැ. දන්නේ නැති වුණාට නුවර දන්නවා. ඉතින් කාටද කියලා ඕවා එකක්වත් දන්නේ නැත්නම් ඔයා නුවර ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. ඒ මෙලෝ කියන එක දන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒ ජීවත් වෙන්න අවශ්‍ය වන ටික දන්නවා. ඒත් මේ තමයි වෙනස. අවබෝධයේ සහ අත්දැකීමේ ඊළඟට ඥානේ මේවා අතර වෙනස ඒක තමයි. ඒතර අවබෝධයක් එන්න අත්දැකීමක් අවශ්‍යයි. ඥානයක් එන්න අත්දැකීමක් ඕනේ. හැබැයි අත්දැකීමක් ලැබුවටම අවබෝධයක් එන්නේ නැහැ. ඒ අත්දැකීම විමසන්නට ඕනේ. අත්දැකීම දිහා අපි බලන්න ඕනේ. අත්දැකීම එහාට මෙහාට හරවලා හරවලා ඒ පැත්තෙන් මේ පැත්තෙන් බලන්න පුළුවන් හැම පැත්තෙම බලන්නට ඕනේ, විග්‍රහ කරන්නට ඕනේ. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි අවබෝධය වෙන්නේ. දැනීම තියෙනවා, අත්දැකීම තියෙනවා. දැනීම කියන එක අපි අවධානයෙන් ගන්න ඕනේ එකක්. අවධානය නැත්තම් ගන්න බැරි එකක් දැනීම. අත්දැකීමට අවධානයක් ලොකුවට ඕනේ නැහැ. ඉතින් කොහොමත් අත්දැකීම් කියන එක ලැබෙනවා. හැබැයි ඒ ගැන විමසා බැලුවොත්, හොඳට විනිවිද බැලුවොත් විතරයි අවබෝධයක් ලැබෙන්නේ.
මගේ අත්දැකීම මේ ප්‍රතිපදාවේ යෙදෙන එක විදින කායික වෙන සංස්කාරයේදී දැනෙන අසරණ බව. අර මුතුමා කිව්වාගේ මොනින් සුසුකන් ලබාගෙන ඊට පස්සේ මේ සුසුකන් සමාධියට සමාධි මෙහෙවරක් විදිහට යොදා ගන්න අවධියට තමයි අසුගත කරන්නේ. අපේ වාසිය සමාජ බලාපොරොත්තු වෙන යුතුකම් වගකීම් රසක හවුල් කරන බවට පත් වෙනවා. දැන් අපි යම් විවේකයක් ලැබෙන වෙලාවක අපිට මුලින්ම සිහියට නැගෙන්නේ මතක් වෙන්නේ මතක් කරලා දෙන්නේ යුතුකම් සහ වගකීම්. අපි තමයි දේශනාවක් තියෙනවා මේ සිර මගරේ මෙතෙන්ද නම් මේ සිරගෙදරට අවශ්‍ය යහපත් හැසිරීම තිබිය යුතුයි කියලා. මේ සිතවිලි සුවපත් කරන්න මම මගේ අත්දැකීම තමයි මේ වගකීම් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම. ඒ වගේ කෙලවරක් නැහැ. නමුත් අපිට අවශ්‍යම කරන වගකීම් වත් අත්හැරදා ගන්නට මේ පිළිබඳ සැලසුම් කරනයක් කරලා එයින් සාර්ථකත්වයක් ලැබුණක් තමයි නැවතේ සිටිවිල්ල අප පසුපස හඳා නොවීම. මෙහි ශක්තිතාවයක් තියෙනවා.
මුලින්ම ඒ ඔබතුමා විමසනවා මේ නැත්නම් ප්‍රකාශ කරනවා අපිත් එක්ක බෙදා ගන්නවා ඒ ගිහි කෙනෙක් විදිහට මේ සමාජගත වෙලා ඉන්නේ. ගිහි කෙනෙක් කියන්නේ සමාජගත වුණු කෙනෙක්. එතකොට එතින්දී අපි සමාජයෙන් දේවල් ගන්නවා, ඒ වගේම සමාජයට දේවල් දෙන්නත් වෙනවා. මේ දෙකම ඒ ගනුදෙනුවම සිදු වෙනවා. එහෙම නැතුව ජීවත් වෙන්න බෑ. ඒ ඇත්ත අපි කවුරුත් පිළිඅරගෙන තියෙන්නේ. එහෙම නැතුව ජීවත් වෙන්න බෑ. සමාජය අපිට ඕනේ. අපේ ඕනෑපාකම් සමාජයේ පරිමාණව. ඒ වගේම ඉතින් ඒ කිසියම් සීමිත පිරිසකගේ ඕනෑපාකම් අපිත් පරිමාහන්ට ඕනේ. දැන් මෙතන තියෙන එක ලස්සන කාරණයක් තමයි අපේ ඕනෑපාකම් අපි එක්කෙනෙක් ගත්තොත් ඒ කෙනෙකුගේ ඕනෑපාකම් පිරිමහන්න අසීමිත පිරිසක් මහන්සි වෙනවා කියන එක. ඒ අපි ළඟ ඉන්න පවුලේ ඉන්න එක්කෙනා දෙන්න නෙමෙයි. අපේ එක්කෙනෙකුගේ අවශ්‍යතා සම්පූර්ණ කරන්න ළඟ ඉන්න දුර ඉන්න දන්නා නොදන්නා හිතවත් අහිතවත් අසීමිත පිරිසකගේ දායකත්වය අවශ්‍යයි. ඒ ඔක්කොටම තමයි සමාජය කියන්නේ. ඒතර අපේ පැවැත්ම වෙනුවෙන් අපි හිතනවට වැඩි වපසරියක ජීවත් වෙන අතිවිශාල පිරිසක් උදව් කරනවා. හැබැයි අපි හිතන්නේ නැහැ ඒක. අපි සාමාන්‍ය හිතන්නේ අපේ ගෙදර ඉන්න දෙතුන් දෙනා ඔෆිස් එකේ රස්සාව කරන තැන ඒ එක්කෙනෙක් දෙන්නේ කොයි වගේ ටික දෙනෙක් ගැන විතරයි අපිට හැඟීමක් තියෙන්නේ. අපිට උදව් කරනවා අපි ඒ අය හින්දායි මේ කරදරයක් නැතු ඉන්නේ. අපිට කරදරයක් වුණොත් ඒ අය අපිව බලන්නේ. ඉතින් එහෙම 4-5 දෙනෙක් ඇති ඕනනම් හැමෝටම ඊට වැඩිය නෑ. හැබැයි ඇත්ත මොකද? මේ 4-5 දෙනා ඇත්ත. නමුත් ඊට වඩා කෝටි ප්‍රකෝටි බිලියන ගණනක් වූ දෙනෙක් අපි ගන්න හැම හුස්මක පටන් අඳින හැම නූල් පොටක පටන් අපිට උදව් කරනවා. දැන් අපි උදව් අපිට බෑ එච්චර පිරිසකට උදව් කරන්න. අපෙන් උදව් අවශ්‍ය බොහොම ටික දෙනෙකුට. දෙතුන් දෙනෙකුට තමයි අපෙන් උදව් ඕනේ. අපි බැඳිලා තියෙන්නේ වගකීම් පැත්තෙන්, යුතුකම් පැත්තෙන්, නීතිය පැත්තෙන්, සාරධර්ම පැත්තෙන්, සංස්කෘතිය පැත්තෙන් අපි බැඳිලා තියෙන්නේ කීප දෙනෙකුට උදව් කරන්න විතරයි. කීප දෙනෙක් විතරයි අපෙන් උදව් බලාපොරොත්තු වෙන්නේ ගිහි කෙනෙක් විදිහට. එතකොට මේකෙම පේනවා මේ අපි කොච්චර ගන්නවද අපේ පැවැත්ම වෙනුවෙන් මේ විශ්වයෙන්. හැබැයි අපි දෙන්නේ කොච්චර ටිකද කියන එක. දැන් මේ කාරණය පේනකොට ඒ ටික දෙනාට හරි අර අතිවිශාල පිරිසකගේ ණය ද අපි ණයයිනේ ඒ අයට. ඒ ණය අපිට ගෙවන්න වෙන්නේ මේ ටික දෙනෙක් කරහා. ඒ ඔක්කොටම ණය ගෙවන්න බෑ අපිට. ඒ ණය ගෙවන්න පුළුවන් ක්‍රමේ තමයි මේ අපෙන් යුතුකම් වගකීම් වෙන්න තියෙන පිරිසට ඒව නොපිරිහෙලා අඩුපාඩුවක් නොවෙන්න අපිට පුළුවන් මට්ටමින් කලට වෙලාවට ඉටු කරන එක. එහෙම නැතුව ඒ හැමෝගෙම ණය අපි ගෙවන්න ඕනේ කියන එකට આવුත් නම් කාටවත් කවදාවත් ඉස්වැසුමක් නම් වෙන්නේ නැහැ. දැන් ඒ තමයි බෝධිසත්ව චර්යාව. දැන් උන්වහන්සේ ඒ කතන්දර හැම එකකම තියෙන්නේ උන්වහන්සේ මොන තැන මොන විදිහේ කෙනෙක් විදිහට ඉපදුනත් ඒ තැනට වෙන්න තියෙන යුතුයකම ඉටු කළා. ඒ හැම කතාවකම තියෙන්නේ ඒකයි තැනට ගෙවන්න තියෙන ණය ගෙවලා උපරිම වශයෙන් ගෙවලා තමයි ඒ ජාතක කතාව ඉවර වෙන්නේ. එතකොට මේ යුතුයකම ඉටු කිරීම, වගකීම් ඉටු කිරීම සහ අනිත්‍ය සාධාරණව අපෙන් බලාපොරොත්තු වෙන දේ, සමහර අයට අයිතියක් තියෙනවා අපෙන් බලාපොරොත්තු වෙන්න දේවල්, හැමෝටම එහෙම අයිතියක් නැති වුණාට, හැබැයි හැමෝම අපිට උදව් කළාට හැමෝටම බලාපොරොත්තු වෙන්න අයිතියක් නැහැ අපෙන් සීමිත පිරිසකට. ඒ අයගේ සාධාරණ බලාපොරොත්තු පුළුවන් මට්ටමින් ඉටු කිරීම පාරමිතාවක්. කරගන්න පුළුවන්. දැන් ඒ ලේබල් එකේ ඒ ඇහිම් බැලුවහම ඒව කරදර නෙමෙයි, බර නෙමෙයි, අපේ මේ විමුක්තියට යන්න අවශ්‍ය සුසුකම් සම්පූර්ණ කර ගැනීමක්. ඒ වැඩ කිරීම, යුතුකම් ඉටු කිරීම, අනිත් අයගේ අවශ්‍යතා ඉටු කිරීම. අපිට වෙලා ඕනේ භාවනා කරන්න, මේ ධහමත් එක්ක ඉන්න, වැඩසටහන් වලට සම්බන්ධ වෙන්න වෙලා ඕනේ. ඉතින් මේ වෙලාව කියන දේ එක පැත්තකින් අඩුවෙවි යන දෙයක්. වැඩිවෙවි යන දෙයක් නෙමෙයි, එන්න කාලය අඩුවෙවි යනවා. ඒ ජීවිත කාලය විතරක් නෙමෙයි, දවසේ තියෙන කාලයත්. ඒ ඔරලෝසු කියයි හරියටම තාමත් පැය 24යි දවසකට තියෙන්නේ කියලා. ඒ වුණාට ඒ පැය 24 මේ මොන හේතුවකට හරි පුංචි වෙවි යනවා, කුඩා වෙවි යනවා. නිසා හැමෝටම දැනෙන දෙයක්, හැමෝම කියන දෙයක් මේවා ගෙවිලා යන්නේ පුදුම වේගෙන්. අපිම දන්නේ නැහැ දවස ගෙවිලා යන එක, අපිම දන්නේ නැහැ අවුරුද්ද ඉවර වෙන එක. වැඩ ඉවර වෙන්නේ නැහැ. ඒවා ගොඩ ගැහෙනවා, එකතු වෙනවා, පහුවදාට ගෙනියන්න වෙනවා, ඊළඟ සතියට, ඊළඟ මාසෙට, ඊළඟ අවුරුද්දට. හැබැයි කාලය ගෙවි ගෙවි යනවා. වැඩ එකතු වෙවි යනවා. නොකල වැඩ, පටන් ගත්ත නැති වැඩ, නිමා නොකල දේවල් මේවා එකතු වෙවි යනවා. දැන් මෙහෙම තත්වයන් යටතේ අපිට කෙනෙකුට අවශ්‍යයි වැඩි වෙලාවක් භාවනාවේ දෙන්න, වැඩි වෙලාවක් දහම මෙනෙහි කරන්න වැඩි වෙලාවක් ධර්ම සාකච්ඡා කරන්න දැන් ගැටලුවක් එනවා. කොහොමද වෙලාව හොයාගන්නේ, කොහොමද තැනක් හොයාගන්නේ, මේ වටත් වෙලාවක් නැහැ, එහෙම ගියාම අනිත් අයගෙන් එන අභියෝග තියෙනවා, ඒකම අපේ හිතටත් සමහර විට හරි නෑ, මං මේ මවගකීම් පැහැරහැරියද, මග ඇරලා ගියා වගේද. දැන් මෙහෙම පටලැවිල්ලක් ගිහි අයට තියෙනවා. එනිසා තමයි ඔබතුමයි ගිහි කියන වචනේ මේ ප්‍රශ්නේ ඇහුවේ. ඒ කාරණේ නිසා වෙන්න ඕනේ දහම කියන්නේ ගිහි කෙනෙක්ගේ ආධ්‍යාත්මික වේගය හරියට මොනරෙක්ගේ පියාඹන වේගය වගේ. මොනරෙක් බොහොම බරයි, හරි ලස්සනයි. ඉතින් ඒ පිල් කලඹ හරි බරයි. ඒ ඔක්කොමත් එක්ක ඒ ලස්සන ඉල්ලගෙන තියෙන දේවල් එක්ක මොනරෙකුට පියාඹන්න පුළුවන් හිමීට. වේගවත් ගමනක් යන්න බෑ. නමුත් හංසය වෙනස්. ඉතින් මේ පැවිදි ඒ ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ගත්තාම දහම ඒ උපමා කරන්නේ හංසයේ වේගය. ඒ බරක් නැහැ. ඉතින් මොනරෙකුට බෑ හංසයේ වේගෙන් යන්න. හැබැයි මොනරටත් පුළුවන් තමන්ගේ වේගෙන් පියාඹලා යන්න. ඉතින් එතකොට හංසයට වගේ ඉක්මනට ගමන නිමා කරන්න බැරි වුණාට හිමීට හරි මේ සියලු බරත් ඔසවගෙන මේ ගමන යන්න. ඒ තමන් තෘප්තිමත් වෙන විදිහට අපිට පුළුවන් නම් කිසියම් වගකීමක් යුතුකමක් ඉවර කරන්න, ඉවර කරලා ඒක ඇඟ බේරගන්න නෙවෙයි, කරදරෙන් බේරෙන්නත් නෙවෙයි, පේන්නත් නෙවෙයි, හදවතින්ම ඒ අවශ්‍යතාවය දැනගෙන ඒ අනිත් කෙනා අනිත්යට සංවේදී වෙලා ඒ අය කෙරේ කරුණාවෙන් ඒක අපිට පුළුවන් උපරිම මට්ටමින් සහ අවශ්‍ය මට්ටමින් ඒක සම්පූර්ණ කරන්න. සම්පූර්ණ කළා ආපහුත් ඒ දිහා බලලා අඩුපාඩුවක් වුණාද කතා බහ කරලා කොහොමද සෑහීමකටපත් වුණාද, ඒකද බලාපොරොත්තු වුණේ, මට කරන්න පුළුවන් උපරිම මේ කළා, ඕක තමයි මට කරන්න පුළුවන් දේ. දැන් ඒ විදිහට කතා බහ කරලා අපිට පුළුවන් නම් තෘප්තිමත් වෙන්න. එතකොට ඔබතුමා කිව්වා වගේ ආයේ සිතවිල්ල ඔළුවට එන්නේ කරදර කරන්නේ. ඒ කාරණේ සම්බන්ධයෙන් ඒක හරි අපි කරා. ඒක මතක් වුණත් අපිට සතුටු වෙන්න පුළුවන්. ඕ ඊට වැඩිය කරන්න ක්‍රම තිබුණා. ඊට වැඩිය සල්ලි තිබ්බනම්, ඊට වැඩිය වෙලාව තිබ්බනම්, ඊට වැඩිය දැනුම තිබ්බනම්, ඊට වැඩිය අත්දැකීම් තිබ්බනම්, ඊට වැඩිය කරන්න තිබුණා. නමුත් ওই මට්ටමින් අම්මා අපේ සීමා යටතේ අවශ්‍යතාවයේ ප්‍රමාණයට කර. එතන මේ තෘප්තිය කියන එක පිළිබඳ අපිට තියෙන්නට ඕනේ සාධාරණ සහ ධාර්මික මිම්මක්. ඒ ස්වභාවයෙන් ඇති වෙන හැඟීමක් නෙමේ. ස්වභාවයෙන් මනස තෘප්තිමත් වෙන්නේ නැහැ. ස්වභාවයෙන් කාගේවත් මනසක් තෘප්තිමත් කරන්නත් බෑ අපිට. කියන්නේ ඇති සෑහීමකටපත් වෙලා හරි හොඳටම ඇති වැඩිත් එක්ක කියලා ඒක ඒ එතන ඉන්න බෑ. මනස හැම විටම මදි කමක තමයි ඉන්නේ, අඩුපාඩුවක තමයි මනස ඉන්නේ. ඒ නිසා මේක මේ අවබෝධයෙන්ම ඇති කරගන්න ඕනේ හැඟීමක් තමයි තෘප්තිය. සෑහීමකටපත් වීම. එතකොට පිරිසක් විදියට ගිහි කෙනෙක් ඉන්නකොට පිරිසක් විදියට ඒකට කතා බහ අවශ්‍යයි, සංනිවේදනය අවශ්‍යයි. මේ මට්ටමින් කළොත් ඇති නේද? අපිට බැරිද මෙතනින් නවතින්න? මෙතනින් සෑහීමකටපත් වෙන්න. මොකද මටත් වෙලාව ඕන, මටත් ගමනක් යන්න තියෙනවා. ඒ ගමන මට ඔබින්ද පරක්කු කරන්න පුළුවන්. පරක්කු කරන්න පුළුවන්. කල් දාන්නත් පුළුවන්. හැබැයි ඒකට සතුටුද? මගේ ආධ්‍යාත්මික ගමන මං කල් දාන එක මේ විදිහට අපිට කතා බහ කරලා කිසියම් එකඟතාවයන්ට එන්න පුළුවන්. ඒතරේ එහෙම කිසියම් එකඟතාවයකට 100%ක් එකඟ වෙන්න බෑ මොනම කාරණයකටවත්. නමුත් කිසියම් එකඟතාවයක් ආවහම සමහරට අපිට 50%ක්වත් අරින්න වෙනවා. අනිත් අයට 50%ක් කොහොම හරි එහෙම අතහැරලා අපි එකඟතාවයකට එනවා. ඒ එකඟතාවයේ මත අපිට පුළුවන් නම් වෙලාවක් හදාගන්න, ටික වෙලාවක් හරි ඒ වෙලාව හරි ලස්සනට භාවනා කරන්න පුළුවන්. හැබැයි එකඟතාවයකින් තොරව අපිට බලහත්කාරයෙන් ඒකාධිපති විදිහට නම් කරන්න වෙන්නේ ඒ වගේ තිතුන් ගුණයක් වෙලාව තිබ්බත් ඒ ඵලදායිතාවේ අඩුයි. මොකද හිත ලෑස්ති නැහැ, හිත එකඟ නැහැ ඒ වැඩේට. හිත එක පැත්තකින් දොස් කියනවා, අනිත් පැත්තෙන් විවේචනය කරනවා, අනිත් පැත්තෙන් පලිගන්න හිත නැහැ ඔක්කොමත් එක්ක. ඒ නිසා මේ ගිහි අය විදිහට විශේෂයෙන් අපි කතා බහ කරන එක, සංනිවේදනය කරන එක හරි වැදගත්. එහෙම කළා සම්මුතියකට එන එක. එතකොට අනිත් ඇටත් ආරක්ෂාව පිළිබඳ බියක් එන්නේ නැහැ. එහෙම නැත්තම් බය වෙනවා. දැන් මෙහෙම භාවනා කරන්න ගියොත් අපේ අම්මා, අපේ තාත්තා, නැත්තම් බිරිඳ, ස්වාමියා මෙහෙම ගියොත් මොකද වෙන්නේ අපිට? සමහරට එහෙම මහාන වේද දන්නේත් නැහැ, එහෙම වනගත වේද දන්නේත් නැහැ. එතකොට අපි අනාථ වෙනවා, අසරණ වෙනවා. දැන් ඒ බය තියෙනවා. ඒ බය නිසා බයකට ආවහම, බිය වුණාම තව තව තදින් අල්ලගන්න එකනේ කරන්නේ අපි. බියපත් මනස දැඩිව ග්‍රහණය කරගන්න ඕනෑම එකක්. එතකොට අර දීප වෙලාවත් දෙන්නේ ඊට පස්සේ. ඉතින් ඒ නිසා බය අනිත්‍යව බය කිරීම වෙනුවට ඒ අයට අබේදානිය දෙන්න පුළුවන් නම් ඒක මහා දානයක්. මම නිසා බයක් ඇති කරගන්න එපා. මං එහෙම යුතුයකම් මගහරින්නේ නැහැ, පැහැර හරින්නේ නැහැ. ඒ විශ්වාසය ගොඩනගලා මේ සියල්ල කරන්නේ පැනලා යන්න නෙවෙයි. පැනලා යන්න බෑ. ඒ ඔබතුමා ඒ කාරණේ පැහැදිලිව කිව්වා. මේ හිරගයක්, හිරගෙයින් නිදහසක් ලැබෙන්නේ කලින් එන්න පුළුවන් වෙන්නේ හොඳට හිටියොත් හිරගේ. ඒතර මේ නිදහස සඳහා මට යන්න ගමනක් තියෙනවා. ඒ ගමන අපි එකටත් යන්න පුළුවන්, තනියමත් යන්න පුළුවන්. එහෙම පොදු සම්මුතියක් හදාගන්න පුළුවන් නම් බොහොම ලස්සනට වැඩි ඵලදායිතාවයකින් අපේ කටයුතු කරගන්න පුළුවන්. කරගන්න බොහෝම බලාපොරොත්තු තියෙනවා. ඒතරේ බලාපොරොත්තු ලැබෙස්තු හරි දිගයි. ඒතර මෙතෙක් කාලේ ජීවිතේ ඉටු කරගත්ත බලාපොරොත්තුත් තියෙනවා. ඒකත් සෑහෙන දිග ලැබෙස්තුවක්. අපි ඊට වැඩි දිගයි තව ඉටු කරගන්න තියෙන දේවල්. ඒ වගේම දිග ලැබෙස්තුවක් තියෙනවා මේ බාගෙට කාලෙට ඉටු කරගත්ත දේවල්. ඒවා තව 125ක් ඉටු කරගන්න තියෙනවා, 165ක් සම්පූර්ණ කරන්න තියෙනවා, 180ක් තියෙනවා. එහෙම ලයිස්තුකුත් තියෙනවා. ඒතර මේ ලයිස්තු තුනක් අපේ අතේ තියෙනවා, හිතේ තියෙනවා. ඒ වගේම තමයි ওই සිතුවිලි එන්නේ. අපි ඉවර කරපු දේවල් නම් එන්නේ, ඉතින් ඒක ඉවරයි කියලා අතාරින්න පුළුවන්. එතකොට මේ අපිට අදාළම නැති සිතිවිලිත් එනවා. අනුන්ගේ ලයිස් තුල තියෙන සිතිවිලිත් මතක් වෙනවනේ. එතකොට අපිට ඒවත් පුළුවන්. ඒව මට අදාළ නැහැ. මං ඒක මට කරන්න දෙයක්වත් නැහැ. ඒව හැමමම හරෝලා යවන්නත් පුළුවන්. හැරෙන තැපෑලි. හැබැයි දැන් අර තාම පටන් ගත්තෙම නැති සිත් ව්‍යාපෘති තියෙනවා. හැබැයි පටන් ගන්න ඕනේ ඒව ජීවිතේ. ඊළඟට ඉවර නොකළ දේවල් තියෙනවා. දැන් මේවා වහම තමයි අපි ටිකක් හිර වෙන්නේ. එතනදී භාවනා කරන වෙලාවේදී නම් අපිට ගත හැකි ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒ එයාට කියන්න පුළුවන්, ඔව් ඔයා මේ මතක් කරපු කාරණේ වැදගත්, ඒක මට අමතකලා නෙමෙයි තිබුණේ, මම දන්නවා ඒක මගෙන් වෙන්න ඕනි දෙයක්, ඒ ඉවර කරන්න ඕනේ, එහෙම නැත්නම් ඒක පටන් ගන්න ඕනේ, ඒක මම දන්නවා, ඉතින් මට මතක් කරපු එක හරි හොඳයි කියලා ඒක අපි යාට ස්තුතිය දීලා ඒ ප්‍රශංසාව දීලා අපි නවතිමු. ඒ භාවනා කරන වෙලාවේ එනම් ඒ සිතිවිලි එන්නේ ওই ටික හොඳටම ඇති. මතක් කිරීම ගැන බොහොම ස්තුතියි. ඒ මතක් කිරීම නිසා මම දන්නවා දැන් මේ ඒ වැඩේ මම පටන් ගන්න ඕනේ. නැත්තම් පටන් ගත්ත එක ඉවර කරන්න ඕනේ. ඉතින් එහෙම ස්තුතිය කිව්වම යහන් පුළං ඇයි එහෙනම් තාම ඉවර කළා නැත්තේ දන්නවනම්. ඔව් එහෙම ලේසියෙන් ඉතින් එහෙම යන්නේ නැහැ. ඒ ඔබතුමී කිව්වා වගේ එහෙම යන්නේ නැහැ. ඉතින් එයා හැම් පුටු වෙන්නේ නැකිටින්නෙත් නැහැ. ඉතින් හොඳනික එහෙනම් ඇයි? ඇයි එතකොට අපිට ඒකටත් කෙටි උත්තරයක් දෙන්න පුළුවන්. ඒ මට මේ ප්‍රශ්න තියෙනවා. මට මේ කාරණා ටික අවශ්‍යයි. ඒක ඉවර කරන්න ඉතින් ඒක තාම නැහැ. ඒ නිසායි කියලා පොඩි කෙටි සංවාදයක් කරන්න පුළුවන්. ලොකු දුරදිග යන වාදයක් නෙමෙයි. වාදයක් නම් පටන් ගන්නම එපා. වාදයක් පටන් ගත්තොත් ගැළවීමක් නැහැ. පුංචි සංවාදයක්, සුහද සංවාදයක් කරන්න පුළුවන්. වාක්‍යයකින් දෙකකින්, ප්‍රශ්නකින් දෙකකින්, උත්තරයකින් දෙකකින්ම කළා නවත්තන්න බලන්න. හැබැයි තේ ආයෙත් එතන කියනවා නම්, ආයෙත් එනවා නම්, ගියා වගේ ආපෝ හැරලා ආව නම් එළියට ගිහිල්ලා. එතකොට ඉතින් අපි ටිකක් තදින් ඉන්න වෙනවා. තදින් ඉන්නවා කියන්නේ ඔකෙන් ලෝ මේක ඔය වැද එයා කියනෝ නෑ இல்ல නෑ ඔහොම නෙමෙයි හරි වැදගත් ඔය අස්වාහන් ඉන්නව නෙමෙයි ඊට වැඩිය මේක වැදගත් එහෙම තදින් ඕ ඉතින් වැදගත්තම එහෙනම් අපි මේකෙන් පස්සේ ඔය ගැන කතා කරමු දැන් මේ වැඩක් තියෙන ඒ වැඩෙන් පස්සේ කතා කරමු කියලා ඒ මුණ ගැහිීමට වෙලාවක් දාගන්න මේ භවනායෙන් පස්සේ වෙලාවක් දෙන්න අපි අවල්ලාට මේක ගැන හිතමු මේ ගැන සාකච්ඡාවක් කරමු කියලා ඉතින් ඒ තිරෙන්නට එයා එකඟුණත් එකයි නැතත් එකයි. ඒක වැදගත් නෑ අපිට. දැන් එයා එකඟ වෙනවද හා කියනවද? අපි මේ තිරෙන්නේ ඉන්නේ. ඒ ගත්ත තිරෙන්නේ අපි ඉන්නේ. මේ වෙලාවේ ඒකට මම අවධානය යොමු කරන්නේ නෑ. බුරුලක් පෙන්වන්න එපා ඊට පස්සේ. බුරුලක් පෙන්නුවොත් අපිට කොයි වෙලේවත් මේක කරගන්න ලැබෙන්නේ නෑ. ඉතින් ආපහු ආවොත් අර තිරණේම කියන්නේ ඔව් අපි. මේන් පස්සේ පහමාරෙන් පස්සේ අපි කතා කරමු. දැන් ඊළඟට දැන් එහෙම අපිට භාවනා කරන වෙලාවේ ওই විදිහට සුහදව සහ ස්ථාවරව විසඳු ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න පුළුවන්. හැබැයි මේ ඊට පස්සේ භාවනාවෙන් පස්සේ හරි කලින් හරි කොහොම හරි සාමාන්‍ය වෙලාවක මේ ඔය භාවනාවේදී මතක් වෙන නිතර නිතර ඇවිත් කරදර කරන දේවල් හඳුනාගෙන ඒව ගැන ටිකක් විවේකීව මෙනෙහි කරන්න. අඩුම ගානේ දවසකට එහෙම කාරණා එකක් දෙකක් තුනක්වත් අරගෙන නිතර හිතට වද දෙන කාරණා අරගෙන ඒව ගැන ටික විවේකීව කල්පනා කරලා බලන්න මේකේ මොකද්ද තියෙන ප්‍රශ්නේ? ඇයි මෙයා මෙච්චර වද දෙන්නේ? එතකොට අපිට මොකක් හරි ප්‍රායෝගික පේනවනේ එතන අඩුවක් තියෙනවා අපින් වෙන්න තියෙන එකක් වෙලා නැහැ. එක කරේ නෑ මොකක් හරි තියෙනවනේ එතකොට බලන්න මේක ඇත්තටම කරන්න ඕනේ එකක්ද කළ යුතුම දෙයක්ද ඔව් කළ යුතුම නම් කොහොමද කරන්නේ කොහොමද මේක සම්පූර්ණ කරන්නේ කරන්න පුළුවන්ද මට මේ තමනුත් පිළිගන්නවා නම් කරන්ද කළ යුතුම දෙයක් කරන්නත් පුළුවන් එහෙමනම් ඒකට සැලසුමක් හදලා ඒක ඉවර කරන්න ඉවර නොකර වැඩ තියෙන එක නම් අපිට භාවනාවටත් බාධාවක්, නින්දටත් බාධාවක්, විවේකයටත් බාධාවක්, අනිත් වැඩවලටත් බාධාවක්. භාගෙට නවත්තල දාන වැඩ. හැබැයි අපිට තේරෙනවා නම් මේක අත්‍යවශ්‍යයි. හැබැයි බෑ මට කරන්න දැන් බෑ මොන හේතුවක් නිසා හරි බෑ. එතන මේ ඇත්ත පිළිගන්න. මේ සත්‍යය පිළිගන්න. අත්‍යවශ්‍ය තමයි ඕනෑම දෙයක් ඒ වුණාට දැම්මට බෑ කරගන්න බෑ. මේක තමයි ඇත්ත. මේක තමයි අනත්ත කියන්නේ. අනත්තවල තියෙන අනත්ත නිසා මුණ පාන්න වෙන එක කාරණයක් මේක. ඒක අපි පැහැදිලිව අපි තේරුම් ගත්තොත් හොඳට විවේකයෙන් එතකොට අර භාවනා කරන වෙලාවට එයාට බෑවිල්ලා ලොකු කරදරයක් කරන්න අපිට. දැන් අපේ හිතත් දොස් කියනවා නම් අපිට එතකොට තමයි එයාට පුළුවන් ඒ දොස් කියන හිතත් එක්ක එකතු වෙලා මේ භාවනාව සම්පූර්ණයෙන් කඩාකප්පල් කරලා දාන්න.
වක්කලාවට භාවනාවකදී අපිට ඒ ගැන આવොත් අපිට එකපාරටම හොඳ ක්ලියර් ඒක කොහොමද කරන්න යන්න ඕනේ කියන එක තේරෙනවා. ඒක ඒ කියන්නේ හිතන්නේ නැතුව ඒ වෙලාවේ එහෙම මතක නැම්මත් ආපහු අර කලිති විදර්ශන තමයි. මට තියෙන අත්දැකීම පොඩ්ඩක් ගොඩක් වෙලා ප්‍රශ්නයක් වෙලා තිබ්බ දෙයක් භාවනා කරනකොට ආදාරයක් කරන්නේ ඊට පස්සේ භාවනා වල ගිහින් ඒක කළාම ඒක වැඩේ කරගන්න බැරිදී පොඩ්ඩක් තාර්ථයි.
ඔව් ඒක එන එකන්නේ ඒ දැන් අපි මේ වෙලාවට හිතලා ගන්න එකක් නෙමෙයිනේ භාවනා කරගෙන යනකොට හිත හොඳට තැන්පත් වෙනකොට පැහැදිලි වෙනකොට අර කලින් තිබුණු ගැටලුවක් එකපාරට මතක් වෙනකොට ඒ විසඳුමත් ඒකම එනවා. ඉතින් ඒක හොඳයි. දැන් ඒ විසඳුම අපි ඇතුලේ තිබුණානේ. නමුත් ඒක අපිට ඒ වෙලාවේ ඒ ගැටලුව වෙන වෙලාවේ අපි අපේ හිතේ මේ විදිහට අන්පත් බවක් තිබුණ නෑ. මේ විදිහේ නිශ්චල බවක් තිබුණ නෑ. නියඳ නෑ. අපි කලබලයි. මේ කොහොමද වෙන්නේ? කොහොමද මේක හදාගන්නේ කියලා. හැබැයි දැන් ඒක වෙනස්. දැන් ඔක්කොම සාධක වෙනස් වෙලා මේක නිශ්චල ජලාශයක් බවට පත් වෙනා. එතකොට මේක බොහොම පැහැදිලිව පතුල පේනවා. ඉතින් ඒක එහෙම වෙනවා. ඒක කිසි ගැටලුවකුත් නෑ. එහෙම වෙන එකත් හොඳයි. හැබැයි අපි මේක බොර කරලා කලබල මේකෙන් අපි ගන්න හැදුවොත් නම් එතකොට භාවනාවක් නැහැ, විසඳුමක් එන්නේත් නැහැ. ඒ නිසා අපි නිශ්චලව ඉන්නවා. අපි කිසි දෙයක් කරන්නේ නැහැ. නිශ්චලවම ඉන්නවා. ඒ නිශ්චලත්වයට අර ප්‍රශ්නේ එනවා සිටිවිල්ලක් විදියට. ඒන්නේ නිශ්චලත්වයට. අපි ඒත් කැළඹෙන්නේ අපි මෙහාව ඒක ප්‍රශ්නයක් තමයි කොහොමද ඒක විසඳන්නේ කියලා. එහෙම ආසපලෝ ගැටලඳ අපි කල්පනා කරන්නේ අපි මේ නිශ්චලත්වයේ කලඹවන්නේත් නැහැ. අපි නිශ්චලව ඉන්නවා. ඒතර නිශ්චල ජලාශයට මේ සිතවිල්ල වැටෙනවා. වැටුනාම ඒකේ විනිවිද ඒකේ අනිත් පැත්ත පේනවා අපිට. ඒ ප්‍රශ්නයක් නම් ඒකේ අනිත් පැත්ත උත්තරේ පේනවා. එකපාරට එනවා. අපි කිසි දෙයක් කළා නෙමෙයි. ඒතර අපිට ඒකත් මතකයි. දැන් ඒකත් මතකෙට යනවනේ. අපි ඒකත් මතක තියන් අපේ භාවනාව දිකට කරනවා. කළා ඉතින් ඊට පස්සේ අර වැඩේ කරන්න ඕන නම් අපි දන්නවා මේකට මෙහෙම කරාම හරි. දැන් ඒක මට තේරෙලා තියෙනවා. දැන් ඔය න්‍යායම තමයි වෙන්නේ. දැන් සමහර අයට මේ නින්දෙදි ඒ ප්‍රශ්නවලට විසඳුම් එනවා. හීනයක් විදියට එනවා. එකපාරට හීනයක් විදියට තමන්ගේ කාලයක් කල්පනා කර කර තිබිලා විසඳගන්න බැරි වෙච්ච කාරණාවලට විසඳුම් සීහිනෙන් අපි කියන සීහිනෙන් කිව්වා කියලා. සමහරට එහෙම කෙනෙක් ඇවිල්ලා කියනවත් වෙන්න පුළුවන්. හැබැයි එහෙම නැතත් අපේම අවිඥාණයෙන් ඒ යටිහිතින් එහෙම නැත්නම් අප තුලම තියෙන ප්‍රඥාවෙන් ඒ විසඳුමක් එනවා. ඉතින් ඒකට එන්න බැරි ඇයි ඒක දවල්ට එන්නේ නැත්තේ? නිදාගත්තාම විතරක් එන්නේ ඇයි? දවල්ට හිත කලබලයි. දැන් විසඳුම හොයන්නම හිතලා මේක විසඳුමක් එන්නේ ඉඩක් නැහැ. දැන් සිතිවිලි දෙකකට එකපාරට එන්න බෑනේ. දැන් අපි කලබල විසඳුම හොයන්න යන සිතිවිල්ලෙන් උත්තරේ වැහිලා තියෙන්නේ. දැන් ඒ ටික නැති වෙලා ගියාම නින්දෙදි ওই ටික ඔක්කොම ඒ උඩු හිත නිශ්චල වුණාම අන්න විසඳුම එනවා. එයාට එන්න වෙන්නේ හීනයක් ඉදදී තමයි. හරි දැන් භාවනාවේදී ඒක හොඳට එනවා.
සබාධනමත් එක්ක එකදව සබාධනම අවබෝධ කරගෙන සබාධනමත් එක්ක ගමන් කර පිරිසක් බල සම්පන්නව සිටී කාල සීමාවක් තිබෙනවා. අද නූතනයේ සබාධනම ජයගත හැකි කියන තැනට පත් කරගෙන අද අධ්‍යාපනය සමාජ කරන සියල්ලම සබාධනම ජයගත හැකි. ඒකට ජයගත හැකි තරගයක ඉදිරිය ඉන්නකොට ඒ තුළ ඇතිවන මානයක් අපතුල නිකම්ම ඉස්මතු වෙලා ඒ මානයම මේ ධර්මයේ පිළිබඳ කියන සංවේගය පහකරන්න හේතු වෙලා තියෙනවා කියලා තේරෙනවා. ඒකේ සත්‍යය
තියෙනවා. ඔව් එහෙම මේ මානයක් තියෙනවා. ඒ අතීතයේ පහලට දාලා වර්තමානයේ ඉහළට අරගෙන අතීතයේ හෙලා දැකලා වර්තමානයේ අගය කරන මානයක් තියෙන එකනේ මානය කියන්නේ. මානය එක මුහුණුවරක් නේ ඒක. ඔයා පහත් මම උසස් කියන්නේ. එතකොට මම ඉන්නේ වර්තමානයේ. වර්තමානයේ හරි උසස්. අතීතයේ හරි පහත්. ඒක නූගත් මෝඩ දුක්පත් අතීතයක්. ඒ තමන්ගේ අතීතය විතරක් නෙමෙයි. ඉතින් මානව වර්ගයාගේ අතීතය ගත්තත් එහෙම හිතන්න පුළුවන්. ඉතින් එහෙම හිතන්න එහෙම හිතන්න බල කරන සමාජ ක්‍රමයක් තියෙනවා. අතීතේ මොනවද දන්නේ? වර්තමානයේ තමයි සියල්ල දන්නේ. දෙහිම කියනවා. ඒතර ඒකට අපි අහු වෙන්න පුළුවන්. අපේ මෝඩකම නිසා ඒකට අහු වෙන්නත් පුළුවන්. දැන් අහු වෙලා මේ අපි තමයි ලොක්කෝ, අපි තමයි ශ්‍රේෂ්ඨයෝ, විශිෂ්ටයෝ, වීරයෝ කියන මානෙන් ඉන්න පුළුවන්. දැන් ඒ සමාජ අදහසට අපි අන්ධව අහු වෙනවද? ඒ සමාජ මෝහණයට අපි අන්ධයන්සේ මෝහණය වෙනවද? එහෙම නැත්නම් අපේ යෝනිසෝ මනසකාරයෙන් බලනවාද අපි එහෙම සබාධම දිනලා දින්නේ මොකද්ද? අපි දිනලා තියෙන්නේ අපි කාලේ ජය අරගෙන දින්නේ. දැන් යන්ත්‍රත් එක්ක තාක්ෂණයත් එක්ක හැම දෙයක්ම ඉක්මනට කරන්න පුළුවන් කියන මතයක් නේ පැතිරෙන්නේ. අපි ඉස්සර පයින් යන්න ඕනේ. දැන් වාහන නිසා ඒ පයින් යන පයින් දවසක් ගියේක දැන් විනාඩි 15 යන්න පුළුවන්. දැන් එහෙම ගණන් හදලා පෙන්වුවාම ඔය ඇත්ත. ඒතර දවසක් ගිය ගමන අපි තුන් පැය 10ක් ගියේක දැන් විනාඩි 15 යනවා. නම් පැය 9කුත් විනාඩි 45ක් අපිට ඉතිරි වෙනවා. ඒ ඉතිරි කරගන්න පුළුවන්. ඒක අපි දිනලා තියෙන්නේ දැන් කාලේ ජය ආරම්භ තියෙන්නේ. සබාධාම එකක්නේ කාලේ. එහොම කියනවා අපි ඉස්සර මොනවා හරි හාල් ගෙනල්ලා ඒවා හාල් මේ පිඟින්න දාලා වංගෙඩිය කොටලා හලලා පිටි කරන්න ගිය කාලේ මෙච්චරයි පැය 3ක් විතර. හැබැයි දැන් මේ මැෂින් එකට දැම්මා, බ්ලෙන්ඩර් එකට දැම්මා, ග්‍රයින්ඩර් එකට දැම්මා විනාඩි 5. එතන පැය 3 විනාඩි 5ට. එතන පැය 2කුත් විනාඩි 55ක් ඉතිරි වෙනවා අපිට. දැන් ওই විදිහට තමයි ওই ගණන් හදලා සබාදාම දිනුවා කියලා කියන්නේ අපි. අපි දිනලා කියලා. දැන් ඔය එහෙමනම් ඉතින් බලන්න දැන් එහෙම ඉතිරි වෙලා තියෙනවද කාලයක්? එදා හිටිය, එදා අතීතයේ හිටිය මිනිස්සුන්ට වැඩිය දැන් ඉන්න අයට කාලය තියෙනවද? ඇත්තටම එහෙම බලනකොට වෙනව නෑ. ඉතින් අපි හැමෝම කාලයට පිටිපස්සෙන් ඉන්නේ. පුදුම විදිහට කාලේ නැති වෙලා තියෙන්නේ අපිට. එදා හිටියට හොඳට වෙලාව තිබ්බා. හොඳටම වෙලාව තිබ්බා, හැම දෙයකටම වෙලාව තිබ්බා. පවුලේ වැඩවලට නෑදෑ ගමන් යන්න නෑදෑ ආවම ඒ විනාඩි 5කට බල්ලා යන්න නෙමෙයි සමාට එන්න එනෙල්ලා දවස් ගණන් ඉන්නවා, දවස් ගණන් ගිහිල්ලා ඉන්නවා. එහෙම වන්දනා ගමන් යන්න, පවුලේ ඈත් එක්ක එකට එකතු වෙලා කතා බහ කරන්න, පන්සලට යන්න. මේ හැම එකටම ලොකු වෙලාවක් තිබ්බා. මේ කුරුල්ලෝ ගෙහඬවල් අහන් ඉන්න මේ කොයි දෙයට. එතකොට අද මොකද වෙලා තියෙන්නේ? අද අපි ඇත්තටම දිනලද, පෙරදිලාද කියන එක. ඉතින් මේක මහ ලොකු මිත්‍යාවක් වැපිරෙමින් යනවා, වපුරමින් යනවා. ඉතින් මේක පිටිපස්සේ විවිධ බලවේග තියෙනවා, මුදල් තියෙනවා. මේ මිත්‍යාව පිටිපස්සේ බලය තියෙනවා. ඊළඟට ආගම් තියෙනවා. මේ ඔක්කොම එකට එකතු වෙලා තමයි මේ මිත්‍යාව වපුරන්නේ. වෙන්වෙන්ව බෑ මේ මුදල්, දේශපාලන බලය සහ ආගම් මේ තුන එකට එකතු වුණොත් තමයි ඕනෑම මිත්‍යාවක් සමාජගත කරන්න පුළුවන්. ද නිරෝගීකම ගත්තත් දැන් අපිට අද තියෙන ප්‍රතිකාර ක්‍රම ගත්තාම හරිම පුදුම හිතෙනවනේ මේ තියෙන ප්‍රතිකාර ක්‍රම. ඉතින් අපිට කියන එකක් තමයි එදා මේ හැම ලෙඩකින්ම මිනිස්සු මැරුණා. හැබැයි අද ඒවට බෙහෙත් තියෙනවා. අද ප්‍රතිකාර ක්‍රම තියෙනවා. ඒ නිසා අද ඒ ලෙඩ වලින් මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියලා. එහේ අපිත් ඒක පිළිගන්නවා. ඉතින් මේ ඒ වෙනුවෙන් අපි ලොකු ගණන් වියදම් කරන්න ඕනේ. එතකොට අද ජීවිතේට මිලක් දීලා තියෙන මේකේ පිටිපස්සේ මුදල් තියෙනවා. ලක්ෂ 50ක් තිබ්බොත් මැරෙන්නේ නැතුව ඉන්න පුළුවන්. දැන් මේ ලක්ෂ 50 නැත්තම් මැරෙනවා. දැන් මේ ආතතියටනේ මිනිස්සුන්ව ගෙනල්ලා තියන්නේ. මේ දියුණුවයි කියන එක සබාදහම ජයගත්තා කියන ඒ කාරණේ ලක්ෂණ ඒ කතන්දරේ පිටිපස්සෙන් තියෙන්නේ සම්පූර්ණ මුදල් පිළිබඳ, බලය පිළිබඳ, විශ්වාස පිළිබඳ ලොකු ප්‍රෝඩාවක්. ඉතින් ඇවිල්ලා තිනවා අට ලක්ෂ 50ක් තියෙනවා නම් මැරෙන්නේ නැතු ඉන්න පුළුවන්. ලක්ෂ 50ක් නැත්තම් ඔයා මැරෙනවා. දැන් අතීතයට ගියම ওই කතන්දරේ නැහැනේ මැරෙනවා. මේ ලක්ෂ 50ක් තියෙනව නැද්ද නෙමෙයි මැරෙනවා. ඉතින් ඒක එකත් එක්ක හිටියේ අතීත මිනිස්සු මැරෙනවා කියලා දැනගෙන හිටියා. ඒ අයියෝ මන් දුප්පත් හින්දා මැරෙන්නේ ඒ කතන්දරයක් නෑනේ. දුප්පත් පොසත් කතාවක් නෑ මැරෙනවා. දැන් තියෙන්නේ මේක වෙනම කතන්දරයක්. දුප්පත් අය විතරයි මැරෙන්නේ, පොසත් අය මැරෙන්නේ නෑ කියන මිත්‍යාවකට අපිව ගෙනල්ල තියෙනවා. සබදාම මේ සබදාම අපිට ජය ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හැබැයි ඒ ක්‍රමයට නෙමෙයි නූතන මිනිසයා සබදාම ජය ගන්න යන්නේ. ඒකට සබදාම නූතන මිනිසයා අල්ලන්නේ වලිගෙන්. ඒ වලිගෙන් අල්ලන නිසා සබදාම පිටිපස්සෙන් ඇවිල්ලා මේ මිනිසයාටම දෂ්ට කරනවා. මේ සබදාම ජය ගන්න නම් සබදාම බෙල්ලෙන්ම අල්ල ගන්න ඕනේ. ඒක තමයි දහමින් කියන්නේ. දහමින් කියන්නේ සබදාම බෙල්ලෙන් අල්ලගන්න. වලිගෙන් අල්ලන්න යන්න එපා.
ධම්මයේ
දෙක ඔව් දෙකක් නෙමෙයි.
දේශනාවේදී විපත් කාරණා සාහිත්‍ය ගැන කියනකොට සාහිත්‍ය ආරම්භන ආනන්දේ ප්‍රඥාතරය කියලා කියනවා. මම හිතන්නේ මෞද්‍යන් විදිහට වඩාත්ම ගැලපෙන්නේ ප්‍රතිපත්තාණයට අනුව වචනයක් ලැබෙන වෙන ආනන්දේ ප්‍රඥාතරය නම් කියලා සමත විදර්ශනා දෙක වෙන් කර නොගෙන ප්‍රතිපත්තාණයට අනුව යෙදෙනවා නම්
අනිවාර්යෙන්ම ඒ පුහුණුව මේ විදිහට මේ ශ්‍රේණිගත කරලා පන්ති විදිහට බෙදලා කරන් යන්නත් පුළුවන්. දැන් අධ්‍යාපනය එහෙම කරන්නත් පුළුවන් මේ පළවෙනි පන්තිය දෙවෙනි පන්තිය තුන්වෙනි පන්තිය කියලා එහෙම වර්ග කරලා ඉගෙන ගන්න පුළුවන්. එහෙම තමයි සාමාන්‍යයෙන් අද අධ්‍යාපනය යන්නේ. හැබැයි මේ මොනවත් නැතුවත් කෙනෙකුට ඉගෙන ගන්න පුළුවන් මේ පළවෙනි පන්තියේ දෙවෙනි එකට යනවා දෙකෙන් තුනට යනවා කියන කතන්දරය තොරව කොහේ ඉගෙනගෙන 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 යන්න පුළුවන්. එතකොට ওই ක්‍රම දෙකම අපේ දහමේ තියෙනවා. ඒ වෙන් කරලා ශ්‍රේණිගත කරලා පන්ති විදිහට වෙන් කරලා පියවරෙන් පියවරට කඩේම් හදලා මේ කඩේමින් මෙහාට කියලා එහෙම ක්‍රමවේදිකුත් තියෙනවා. එතන ඒ වගේම සමෝධානික අධ්‍යාපනයක්. ඒ කියන්නේ එහෙම වෙන් කරන්නේ නැතුව ඔහේ නිදහසේ කරගෙන යන හැදෑරීමකුත් තියෙනවා. එතකොට මේවා අතර ලොකු වෙනස්කම් තියෙනවා. මොකද මේ එක එක ක්‍රම ඉදිරිපත් කළේ විවිධ වූ පුද්ගලයන්ට විවිධ වූ චරිතවලට. දානපාන සති සූත්‍රය ගත්තාම ඒක ඒ එතනදී ආනාපාන සති භාවනාව කරන්න නිර්දේශ කළා තියෙන ක්‍රමය වෙනම ක්‍රමයක්. ඒකේ ක්‍රම 16කට නේ තියෙන. එතකොට ඒකේ දිගටම සමත කොටස් තියෙනවා, විපස්සනාව තියෙනවා, ඒකේ සතර සතිපට්ඨාන තියෙනවා. ඒක බොහොම මේ ධ්‍යාන වලට ගිහිල්ලා ඒ මට්ටමට යන ක්‍රමයක් ඒකේ තියෙන්නේ. දැන් සතර සතිපට්ඨානේ ඔබතුමා නිර්දේශ කරපේ සතර සතිපට්ඨානෙට එනකොට එතන ඒ කතන්දර නෑ. ඒකේ 16ක් නෑ පියවර. පියවර හතරයි තියෙන්නේ. ආනාපාන සතිය පියවර හතරයි. එතකොට මේ ආනාපාන සති සූත්‍රය මුල් කාලීන දේශනයක්. මුලින් සතිපට්ඨාන සූත්‍රයට වඩා කලින් කරපු දේශනයක්. ඒ සූත්‍රය දේශනා කළා තියෙන්නේ ඒ පසුබිම තියෙන පිරිසකට. දැන් ඒ පමණ පසුබිමක් නැති, එහෙම ආධ්‍යාත්මික ලොකු පුහුණු වීමක් නැති අවශ්‍යත් නැති පිරිසක් වෙනුවෙන් තමයි සතිපට්ඨානය. ඊටත් පස්සේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවකදී උන්වහන්සේ වදාරනවා, මින් පස්සේ හැම දෙනාම මම සතර සතිපට්ඨානය තමයි පිහිටවන්නේ. වෙන කතන්දර මොනවත් නැහැ. සතර සතිපට්ඨානය විතරයි කියලා. මේ සතර සතිපට්ඨානයට එනකොට ඔය කතන්දර ලොකුවට නෑ. මෙහෙම නම් ගහලා බෝඩ් ගහලා තාප්ප බැඳලා එහෙම නෑ. ඔහි පුහුණුවක් තියෙන්නේ. හරි සරලව ඔබතුමා කිව්වා වගේ සරලව යනවා. ඒකේ බරක් දෙන්නේ නෑ. මෙන්න සමත කරනවා. ඔන්න මෙතනින් ඒක ඉවර වෙනවා. ඊට පස්සේ ආ විපස්සනාවට සිග්නල් දාලා හැරෙන්න ඕනේ. ඒ කතන්දර නෑ. බොහෝම ලස්සනට නොදැනුවත්වම යෝගියා ධම්මානුපස්සනාව තෙක්ම අරගෙන යන ලස්සන මගපෙන්වීමක් තමයි සතර සතිපට්ඨානයේ තියෙන්නේ. විශේෂයෙන් ගිහි කෙනෙකුට ආනාපාන සති සූත්‍රයේ නිර්දේශ කළ තියෙන ක්‍රමයට වඩා සතර සතිපට්ඨානයේ ප්‍රායෝගිකයි.
කියලා කෙනෙක් නැතුව මේ පටන් ගන්නකොට මම කියලා කෙනෙක් නැත්නම් මේ මමෙක් නෙවෙයි කියලා මේ ක්‍රියාවක් විතරයි ක්‍රියාදාමයක් විතර මමෙක් නෙවෙයි කියලා හැමදේම දිය බලන්නේ. ඒ වුණාට රහතන් වහන්සේලා දේශනා කරලා තියෙනවා මා විසින් මෙසේ අසංගති. ගෝවන්දුර කියපු දේ මා විසින් මෙසේ අසංගති කියලා. එතකොට එතන හොඳටම කියලා තියෙනවා මා විසින් ඇතුව. මමත්‍යයක් එතන තියෙනවා. මොකද මගේ ඇසීමයි අනිකයාගේ ඇසීමයි වෙනයි. කියපු දෙයයි මගේ ඇසීම වෙනයි. ඉතින් මම කෙනෙක්ගේ මොකක්ද කියන එක සම්පූර්ණ පැහැදිලි උදාහරණයක් නාතක් මාත්. ඉතින් දැන් මේ අනුක්‍රමය කියන්නේ ඉතින් ලම් අපි ගන්න ඕනේ මම නැතුව ක්‍රියාදාමයක් විතරක් කියලා බලන්න ඕනේ. but ඒක ටිකක් හරි කන්ෆියුස්.
ඔතේ එහෙම මුලින්ම මමත්වයේ අතරින්න මම කියලා කෙනෙක් නැහැ. ක්‍රියාවක් විතරයි තියෙන්නේ කියලා එහෙම මේ පටන් ගන්න කියන අවස්ථා ඇති. එහෙම කියන ගුරුවරුත් ඇති. හැබැයි ඉතින් හැම උපදේශකෙනෙක්දීම එහෙම කියවෙන්නේ නැහැ නේ. එහෙම නොකියන අයත් ඇතිනේ. ඉතින් ඒ නිසා අපිට ඒක මේ හැමතැනම මෙහෙමයි කියලා කියන්න බෑ. හැම ගුරුවරයෙක්ම හැම කර්මස්ථානාචාර්යව වහන්සේ කෙනෙක් මෙහෙමයි කියලා. මෙතන තියෙන ප්‍රශ්නේ මට ඒ කියන්නේ ඔබතුමා අහපු ප්‍රශ්නේ නෙමෙයි. ඔය මමත්වයේ ඒකට බයක් තියෙනවා. අපේ මේ මම කියන වචනෙට ලොකු බයක් තියෙනවා. මෙහෙම මේක කිව්වොත් මේ දහම නෙමෙයි කියන්නේ කියලා අනිත් අය හිතයි. ඒ අහන අය හිතයි මේ මම කියලා වචනේ පාවිච්චි කරොත් මේ ධර්ම අවබෝධයක් නැති කෙනෙක් කියලා. එහෙම බයක් තියෙනවා මමත්වයේ කියන වචනේ. ඒ නිසා මුලින්ම අනිත් අය තුළ ඒක අදි විශ්වාසයක් ඇති කරන්න මේ මමත්වයේ නැති කෙනෙක් තමයි මෙතන මේ දේශනා කරන්නේ බණ කියන්නේ කර්මස්ථාන දෙන්නේ කියලා එහෙම එකකට දෝ කියලා හිතෙනවා මුලින්ම ওই කතාව කියන්නේ. මොකද ඇත්තටම බැලුවොත් ඕක මුලින් ඕනෙත් නැහැ, මැදින් ඕනෙත් නැහැ, අගින් ඕනෙත් නැති එකක්. ওই මමත්වයයි මමත්වයේ නැති කිරීමයි කියන දෙකම මේකට අදාළ දේවල් නෙමෙයි. මෙතන ඊට වැඩිය වෙනස් දෙයක්. මෙතන සත්වයක් නෑ, පුද්ගලයෙක් නෑ. එහෙම කතන්දරයක් නෙමෙයි තියෙන්නේ. ওই වචනත් එක්ක අපි හරියට වචනවලට බර දාලා ඒවට අර්ථ දීලා ඒවට බය වෙලා ඒවට වඳිමින් වචනවලට දැන් සමහර දේශකයන් වහන්සේලා දේශකයන් ගිහි අයත් ඉන්නවා. දැන් තමන්ව හඳුල්ලා දෙන්න මම කියන්නේ නැහැ. මම කියන වචනේ පාවිච්චි කරන්නේ නැහැ. වෙන වචනයක් ඒ වෙනුවට කියනවා. මේ කෙනා කියලා කියන අය. මේ කෙනා. ඉතින් එතකොට අහන අයට එතන අප්පා මෙයාට මමත් එකුත් නැහැ මම කියලා කියන්නේ නැහැ
නේ කෙනෙක් ඉන්නවා කියලා දැකීමම මමත්
ඔය ඉතින් එහෙම ඒ වෙනුවට වෙන වචනයක් පාවිච්චි කරා කියලා මේ ප්‍රශ්නේ දුක නැති වෙන්නේ නැහනේ. දුක කියන එක එන්නේ ওই වචනෙන් නෙමෙයි, මම කියන වචනේ නෙමෙයි හේතුව දුකට. මෙතන තියෙන්නේ වැරදි වටහා ගැනීමක්, අනවබෝධයක්, අවිජ්ජාවක්. හැම රහතන් වහන්සේම උන්වහන්සේලාගේ සුවය ගැන කරපු උදානවල මම කියන වචනේ පාවිච්චි කරලා තියෙනවා. ඒ උදාන හම්බ වෙන්නේ මෙතන කෙනෙක් නැහැ, ක්‍රියාවක් විතරයි තියෙන්නේ. කුරුල්ලෙක් පියාඹනවා දැක්කා, ඒ නිසා ක්‍රියාවකට සතුටක් ආවා. වහිනවා දැක්කා, ඒ නිසා ක්‍රියාවක් ඒ ගැන සතුටුණා. එහෙම නෙමෙයි, ඒක දැකලා මම සතුටුණා, මගේ හිත සතුටටපත් වුණා. දැන් ඔය ඕනෑම උදාහරණයක් ගත්තාම ඒ මම කියන වචනේ හම්බ වෙනවා. ඒ එතකොට කෙනෙකුට තර්ක කරන්න පුළුවන්. ඒ කියන්නේ මම ඉන්නවා, තාම මමත්වේ නැති වෙලා නැහැ. රහතන් වහන්සේ පමණයි මම කියන වචනය හරියට පාවිච්චි කරන්නේ. ඒක හරියට දැනගෙන මේ මොකටද මම කියන්නේ කියලා දැනගෙන නිවැරදිව ඔය මම කියන වචනේ පාවිච්චි කරනවා නම් කරන්නේ රහතන් වහන්සේලා විතරයි. ඉතින් මෙහා අපි ඔක්කොම මේක මොකටද මේ මම කියන්නේ කියලා දන්නේ නැතුව මොකක් හරි හිතාගත්ත අදහසකට මම කියලා කියනවා. දැන් ඒ ඔබතුමා ගත්ත නිදර්ශනය ඒ සූත්‍ර දේශනාවලදී ආනන්ද මහරහතන් වහන්සේ එකතු කළා මා විසින් මෙසේ අසන ලදී. මම ඇහුවේ මෙහෙමයි, එවං මේ සුතං, මම ඇහුවේ මෙහෙමයි. එතනදී සමහර විටේ සංගායනාවේදී වෙනත් අයගේ වෙනත් අදහස් තියෙන්න ඇති. නෑ, ඔහොම නෙමෙයි අපි හැවුවේ කියලා. දැන් ඒ සඳහන් සංගායනාවක් කළේ එහෙම තියෙන්න ඇති. ඒ නිසා තමා මේ කාරණේ උන්වහන්සේ එකතු කළේ මේකට. මම ඇහුවේ මෙහෙමයි, මට ඇහුනේ මෙහෙමයි. හැබැයි වාද කරන්න ගියේ නැහැ. ඒකයි වෙනස. ඒ දැන් අපි මම කියලා ගත්ත හැම තැනකම වාදයක් තියෙනවා. ඒකට එකඟ වෙනවා පිරිසක් එක්ක, අපි යාළු වෙනවා විරුද්ධ වෙන අයත් එක්ක වාද කරනවා. එතකොට ඒ වාද කරනකොට අපි හිතනවා මෙයා මටයි මේ විරුද්ධ. දැන් මම යමක් කියනකොට කෙනෙක් ඒක එහෙම නෙමෙයි කියලා අභියෝග කළා තර්ක කරනකොට මට රිදෙන්නේ, මම හිතනවා මෙයා මේ මටයි බනින්නේ, මමයි වැරදි කියන්නේ. මේ අදහස නෙමෙයි, දැන් අපි අදහස අල්ලගෙන ඉන්නේ. දැන් මගේ අදහසක් කිව්වහම ඒ අදහස මම කරගෙන ඉන්නේ. ඒතර ඒ අදහසට කවුරු හරි බයිනකොට ඒකේ අඩුව පාඩුවක් පෙන්නනකොට අපි ඒක ගන්නවා, මේ මගේ අඩුපාඩුවක් පෙන්නනවා, මේ මටයි බනින්නේ මටයි. එහෙම හිතනකොට මට රිදෙනවා. ඊට පස්සේ රිදුණු හිත බලනවා දිනන්න. දැන් පෙරදුනා කියලා හිතන නිසා දිනන්න වාදයක් පටන් ගන්න. රහතන් වහන්සේලා මම කියලා කිව්වට උන්වහන්සේලා වාද කරන්න යන්නේ. කිසිම තැනක උන්වහන්සේලා වාද කරලා නැහැ ඒ මම කියන එක උඩ. තව රහතන් වහන්සේ කෙනෙක් කියනවා මට නම් හිතෙන්නේ මේ මගේ වෙලාවක ධ්‍යානලාභීව ඉන්න කෙනෙක්ගෙන් තමයි මේ වනාන්තරයේ බැබලෙන්නේ. එතකොට තව රහතන් වහන්සේ කෙනෙක් කියනවා නෑ මට නම් හිතෙන්නේ ධර්ම සාකච්ඡා කරන්න පුළුවන්, අහනහන ප්‍රශ්නෙට උත්තර දෙන්න පුළුවන් තරම් පටිභාණයක් තියෙන භික්ෂුවකගෙන් තමයි මේ රාත්‍රිය, මේ සඳ එළියෙන් පැපලෙන රාත්‍රිය තවත් වර්ණවත් වෙන්නේ. තවත් රහතන් වහන්සේ කෙනෙක් කියනවා මගේ අදහස නම් මෙහෙමයි, නිශ්ශබ්දව ඉන්න පුළුවන් භික්ෂුන් වහන්සේ කෙනෙක්ගෙන් තමයි මේ රාත්‍රිය පැපලෙන්නේ. දැන් මේ හැමෝම තම තමන්ගේ අදහස් කිව්වට එතන වාදයක් වුණේ නැහැ. ඔබේ අදහස නෙමෙයි මේක, හරි එහෙම කතන්දරේ. මොකද ඒව මමත්වෙන් අල්ලගෙන නැහැ. එතන ප්‍රශ්නේ තියෙන්නේ මමත්වේ මිස මම කියන එකේ නෙමෙයි. එතන අත්හරින්න තියෙන්නේ නැත්තම් හඳුනාගන්න තියෙන්නේ මමත්වේ කියන එක. දැන් මමත්වේ නැහැ කියලා කියන කෙනෙක්ට කිව්වොත් අපි කියලා නැහැ මමත්වයක් තියෙනවා කියලා. ඔය කොහොමද කිව්වත් නෑ කියන්නේ කොහොමද තියෙනවා කියලා එයාට තරහ එනවා නම් ඒ කියන්නේ මමත්වයක් තියෙනවා ඒක. මා කලිනුත් මේ උදාහරණේ කිව්වා ඔය මමත්වයේ තියෙනවද නැද්ද, ආත්මද අනාත්මද කියන එක ගැන හුඟක් ඉස්සර මේ ඉස්සර කියන්නේ මේ මෑත කාලේ අවුරුදු 25කට විතර කලින් ලොකු සංවාදයක් තිබුණා ආත්මද අනාත්මද කියලා. ඒකේ වාදෙන් අනාත්මය ගැන ඉදිරිපත් කරපු පිරිස දිනුවා. ඒ අනාත්මවාදීන් දිනුවා, ආත්මවාදීන් පෙරදුනා. ඒ පෙරදුනේ ඒ ආත්මවාදීන්ට තර්ක කරන්න බැරි වුණා අනාත්මවාදීන් එක්ක. ඒක හැබැයි ආත්මවාදීන් පෙරදුනාට අනාත්මවාදීන් දිනුවට මේ අනාත්මවාදීන්ට පුදුම විදියට තරහ ඇවිල්ලා. ඔව්, ඒක සංවාදයක් නෙමෙයි. ඒක ගහගන්න බැන ගහගත්තේ නෑ. නමුත් බැන ගන්න මට්ටමට ගිහිල්ලා පස්සේ බලාගමු කියලා. එහෙම තමයි අනාත්මයේ දිනුවේ. ඔය මමත්වය ඒ මම කියන එක මේ නෙමෙයි ප්‍රශ්නේ. හැබැයි ඒක ඒ මමත්වයේ නැති කිරීම කියන එක වෙනම දර්ශනයක් විදිහට පස්සේ කාලෙක ගොඩ නැගුවා. ඒ විවිධ හේතු නිසා ඒකට කාලීන හේතු තිබුණා. ශූන්‍යතාවය කියන එක වෙනම දර්ශනයක් විදිහට ගෙන ආවා. එනනම් ඒක නිස්සාර විදිහට ගත්තා. දුක්ඛ නිරෝධය නෙමෙයි දැන්. දුක නැති කිරීම නෙමෙයි විමුක්තිය, ශූන්‍යතාවය කියලා. එතකොට ඒ බලපෑමට යටත් වෙන්න සිද්ධ වුණා බොහෝ අයට. ඒ අන්ධ විදියට ඒක තේරුම් ගන්න නැතුව ඒ බලපෑමට යටත් වුණා. ඒකල දුක්ඛ නිරෝධේ චතුරාර්ය සත්‍යයේ අද වගේ දවසක ලෝකෙට අනාවරණය වුණු ඒ චතුරාර්ය සත්‍යය ඒක පැත්තකට දාලා ඒකේ තියෙන නිස්සාර විදියට දුක්ඛ නිරෝධාරිය සත්‍යයනේ. දුක නැති කිරීම පිළිබඳ උතුම් සත්‍යය. එච්චරයි. ඒක කියන්නේ තණ්හාව. හේතුව විදියට කියන්නේ තණ්හාව. වෙන කතන්දරයක් නැහැ ඒක. හැබැයි ඒ සරල ඍජු ඉගැන්වීම පැත්තකට දාලා ඊට වැඩිය දාර්ශනික ශූන්‍යතාවයකට යටත් වෙන්න සිද්ධ වුණා. ඒතර ඒ බලපෑම තාමත් තියෙනවා. අපි හිතනවා එහෙම කිව්වහම ඒක තමයි ධර්මය. මෙතන මමෙක් නැහැ, ක්‍රියාවක් විතරයි තියෙන්නේ. ශූන්‍ය එහෙම කිව්වම ආයක තමයි ධර්මය කියලා. ඒක ඇත්තනම් ඒකනම් ඇත්ත. අපි මොනවත් කරන්න ඕනේ නැහැනේ. මෙතන කෙනෙක් නැත්තම්. ඇත්තටම මෙතන පුද්ගලයෙක් නැත්තම්. ඉතින් මම මොකටද මොනවත් කරන්නේ? එහෙනම් අපි බණ අහන්න ඕනේද, දන් දෙන්න ඕනේද, භාවනා කරන්න ඕනේද, සිල් රකින්න මොනවත් ඕනේ නැහැනේ. එනිසා බුදුදහම ඒ අදහස ප්‍රතික්ෂේප කළා තියෙන්නේ. එහෙම කියන එක බහානකයි කියලා. එහෙම කිව්වහම පුද්ගලයා නිෂ්ක්‍රීය තත්ත්වයට පත් වෙනවා. ඒක අක්‍රීය තත්ත්වයකට එනවා කියලා. දැන් ධම්මචක්ක සූත්‍රයේ දිගටම ගත්තාම බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උන්වහන්සේට ආලෝකය පහළ වුණා. මේ චතුරාර්ය සත්‍ය මේ විදිහට උන්වහන්සේ දැක්කා. ඒකේ එහෙම තමන් වහන්සේට එහෙම අවබෝධයක් ලැබෙන්න කලින් ලැබුණා කියලා කිව්වේ නැහැ. දැන් තමන් වහන්සේ එහෙම කියන්නේ උන්වහන්සේට එහෙම අවබෝධයක් ලැබුණු නිසා. ඉතින් ඒ දිගටම මම කියන වචනේ ඒකේ තියෙනවා. එතන පටන් ගන්න හොඳ තැනක් නෙමෙයි. මේ ගමන පටන් ගන්න හොඳ තොටුපළක් නෙමෙයි ඔය ශූන්‍යතාවය කියන එක. එහෙම නැත්නම් මම කියලා කෙනෙක් නැහැ කියන එක. ඒක ලස්සනයි, ආකර්ෂණීයයි, දාර්ශනිකයි, හැබැයි ප්‍රායෝගික නෑ. හොඳයි කල්‍යාණ මිත්‍රවරුනි, අද පෝදා වැඩසටහන අපි සමාප්ත කරන තැනට හෙමින් හෙමින් ලං වෙනවා. අවසාන වශයෙන් අපිට වැටහෙන කාරණයක් තමයි මේ සියල්ල අපේ අතේ තියෙන්නේ. සංසාරේ නිවනයි, දුකයි, සැපයි මේ සියල්ල වෙන කොහෙවත් තියෙන දේවල් නෙමෙයි, අපේ අතේම තියෙන දේවල්. ඒ නිසා අපිට අපි කැමති දේක් තෝරගන්න පුළුවන්. අපිට ඕන දේක් තෝරගන්න පුළුවන්. හැබැයි එහෙම තේරීමක් තියෙන බව දන්නේ නැති නිසා අපි හැම විටම දුකයි සසරයි තෝරගන්නවා. මේ සිහි කල්පනාව, මේ භාවනාව, මේ ධර්ම අවබෝධය අපිට කියනව නැහැ අපිට තව තෝරා ගැනීමක් තියෙනවා. අපිට ඕනනම් නිවන තෝරගන්න පුළුවන්, ඕනනම් නිවීම තෝරගන්න පුළුවන්, සැනසෙල්ල තෝරගන්න පුළුවන්. කොතැනදීද, කොයි වෙලාවේද, ඕනෑම තැනක, ඕනෑම වෙලාවක. ඒකට විශේෂ දවස් නැහැ, විශේෂ තැන් නැහැ. ඕනෑම වෙලාවක ඕනෑම තැනකදී අපිට සංසාරي තෝරගන්නත් පුළුවන්, නිවීම තෝරගන්නත් පුළුවන්, දුක තෝරගන්නත් පුළුවන්, සැනසෙල්ල තෝරගන්නත් පුළුවන්. ඒක සම්පූර්ණයෙන් අපේ අතේ තියෙන 100ට 200ක්ම අපේ අතේ. ඒ විශ්වාසය සහ ඒ අවබෝධය අපි ගැඹුරින්ම ඇති කර ගනිමු. එතකොට මේ මුළු ගමනම අපිට යන්න පුළුවන් ගමනක්. අපි කොහේ හිටියත්, කොතන හිටියත්, මොන දවසේ හිටියත්. මේ පෝදා වැඩසටහනේ අපට දානමය අනුග්‍රහය දැක්වූ ඒ කල්‍යාණ මිත්‍රයන් අපේ හිතවතුන් මේ වෙලාවේ සිහිපත් කරගනිමු. දහවල් දානය අපිට පිරිනැමේ අපි බොහෝ දෙනෙක් දන්න ඒ නිලන්ත සංජීව තරුණ මහත්මයා සහ එතුමාගේ බිරිඳ, මව්පියන්, ඊළඟට සහෝදරිය සහ ඒ සියලුම ඥාතීන් එකට එකතු වෙලා ඒ හැම දෙනාම මේ මධ්‍යස්ථානයට අපට මේ එන බොහෝ දෙනෙකුට සමීප කල්‍යාණ මිත්‍ර පිරිසක්, වචනේ පරිසමාප්තයෙන්ම කල්‍යාණ මිත්‍ර පිරිසක්, ඒ හැම දෙනාම වෙනසක් නැතුව විශේෂයක් විදිහට අද දවසේ දානය දෙන්නේ ඒ චූටි දියණියට, චනු දීහිර හිරන්‍යා දියණියගේ එළඹෙන උපන්දිනයට ආශිර්වාද පිණිස. අද උදේ දානය හැම දෙනාටම පිරිනැමුවේ ඉසුරි මහත්මිය එතුමිය මීට මාස දෙක තුනකට කලින් මෙහි දින කීපයක භාවනා වැඩසටහනකට පැමිණිලා ඇති වුණු චේතනාවක් අනුව මේ භාවනාවට එන පිරිසට පොඩි අනුග්‍රහයක් දක්වන්න කියලා. ඒක පොඩි නෑ, ලොකු විශාල අනුග්‍රහයක්. අද උදෑසන දානය හැම දෙනාටම පිරිනැමුවේ එතුමියත්, එතුමියගේ දෙමව්පියනුත් එක්ක සම්පුරුෂය, සහෝදරිය, ඒ හැම දෙනාම ඇවිල්ලා ඊයේ දවසේ දානය සුපුරුදු පරිදි අපේ හිතවත් කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයා හැම දිනාටම ආදරයෙන්, සෙනෙහසින්, ගෞරවයෙන් පිරිනමන දානය. ඒතර එක පැත්තකින් මේ ඒ බඳු හිතවත්කම් වලට, ඒ බඳු පැහැදීම් වලට, ඒ බඳු සත්කාරයන්ට එකතු වෙන්න ලැබීම අපි කාගේත් පිනක්. ඒ හදවතින්ම දෙන අනුග්‍රහයන්ට සම්බන්ධ වෙන්න ලැබීම. ත්‍රි හැම අනුග්‍රහයක්ම අපට අවධාරණය කර කියා සිටිනවා මේ අනුග්‍රහය දෙන්නේ මේ ගමන යන්න, වෙන මොනවටවත් නෙමෙයි. එතකොට අපිට ඒ වගකීම, අපි ළඟ තියෙන වගකීම වඩාත් අවධාරණයෙන් අපිට දැනෙනවා. ඉතින් මේ වැඩසටහන අවසන් කරන අවස්ථාවේ අපි හැමදෙනාම කෘතවේදීව පුණ්‍යානුමෝදනා කරමු කල්‍යාණ මිත්‍ර බණ්ඩාරනායක මහත්මයාටත්, ඒ සුරි මහත්මිය ඇතුළු පවුලේ හැමදෙනාටත්, සංජීව මහත්මයා ඇතුළු ඒ පවුලේ හැමදෙනාටත්, ඒ එළඹෙන උපන්දිනය සමරන චනු දිහිරන්‍යා චූටි දියණියටත්, අනිත් ඒ හැම දරුවෙකුටත්, ඒ හැම දෙනාටමත්, ඔබ අප හැම දෙනාටමත් මේ ලස්සන පාරේ, මේ සැනසිල්ලේ මාවතේ නතර නොවි, නොහැරි, ආපසු නොහැරි ගමනාන්තයේ තෙක් කෙළවර තෙක් ගමන නිමා කරන්නට අවශ්‍ය ධෛර්ය, ශක්තිය, කායික නිරෝගීතාවය, මානසික නිරෝගීතාවය, විවේකය සහ කල්යාණ මිත්‍රාශ්‍රය තෙරුවන් සරණින් ලැබේවා.